2018 වසරේ 4 වෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිතය අවබෝධ කරගන්න මහන්සි වෙන පින්නතුන්. ඒ මහන්සි වෙන ගමනේ නොයෙකුත් දුක් ගැහැට විඳිනවා. නමුත් ලෞතුරා බුදු කෙනෙක් විඳ දුක් ගැහැට නම් ඔබ අප කවුරුත් විඳලා තියෙනවද මේ සත්‍ය අවබෝධය පිණිස? නැත. ඕනම් කීප පොළකට ගිහිල්ලා ඇති නොදන්න කමට වරද්දන අයගෙන් බණ අහන්නත් ඇති. දැන දැන කපටි උපක්‍රම උපාය මාර්ග නිසා බණ වරද්දල කියන අයගෙනුත් බණ අහන්න ඇති, මුලා වෙන්න ඇති, හරියන්න ඇති, වටේම වටේම කැරකිලා මෙහෙට එන්නත් ඇති. මං හැමදාම මතක් කරනවා මෙහාට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ අහු වෙන්නේ තෙම්පරාදු වෙච්ච මිනිස්සුයෝ කියලා. වටේම ගිහිල්ලා හොඳට තෙම්පරාදු වෙලා ආගම් වලටත් අහු වෙලා බණ වලටත් අහු වෙලා භාවනාවලටත් අහු වෙලා හොඳින් තෙම්පරාදු වෙලා. එතකොට හොඳ ශක්තිමත් මිනිස්සෙක් නිර්මාණය වෙලා සත්‍ය අවබෝධ කරනු ගත්තත් එයා සත්‍ය අවබෝධය කිරීමට සුදුස්සෙක් බවටවත් පත් වෙනවා ඇති. මෙතෙන්ට වැදගත්කම තියෙන්නේ ඔබේ මූණ නෙමෙයි, ඇඳුම නොවේ. කුමක්ද වැදගත්? ඔබේ සිත. හිතේ තියෙන කැහැටු ගති තිබුණොත් මට ඒක පේනවා. මං හොඳට බලාගෙන ඉන්නේ හිත ඇතුලේ මේ මිනිහාගේ මොනවද තියෙන්නේ, කුණුද තියෙන්නේ, රන් මිනි මුතු මැණික් වගේ වටින දේවල්ද තියෙන්නේ මේ හිත ඇතුලේ. අපි සමහර චරිත දිහා බැලුවාම තියෙන ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, ඒ වගේ දේවල් පිරීලා තියෙන්නේ. ගෙදරකට ගියත් හතර මුල්ල බලන්නේ, නැති දේ නෙමෙයි බලන්නේ, ඇති දේ බලන්නේ. පන්සලකට ගියත් බලන්නේ හාමුදුරුවෝ පාවිච්චි කරන වාහනේ මොකද්ද, හාමුදුරුවන්ට සල්ලි කොහෙන්ද, දෙන දායකයා කවුද, පුළුවන් නම් ඌට කේලමක් කියලා මේක කඩන්න ඕන. ඒ විදිහේ මිනිස්සු ඉන්නවා. ඒ විදිහේ හාමුදුරුවරුත් ඉන්නවා. එහෙම ඒවා අපිටත් වෙලා තියෙනවා. කෙරිලත් තියෙනවා. ඉතින් ඒ විදිහට බලන දුෂ්ට කුහක හිත් තියෙන මිනිස්සු ආවොත් ඉතින් වැඩි වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන අපායේ කර්ම පුරවාගෙන ඉක්මනින්ම මේ තැන්වල පිහිටලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඉක්මනින්ම චුත වෙලා යන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් මේ කුණු වෙන ගඳ ගන්න හිත් පිරිසිදු කරගෙන පවිත්‍ර කරගෙන යන්න හොඳ සර්විස් සෙන්ටර් එකක් තමයි මේ මෙඩිටේෂන් සෙන්ටර් එක කියලා කියන්නේ. මොකද්ද මේ හිත පිරිසුදු කරගන්න? හිතේ කළු වෙච්ච ඔයිල් බාලා අලුත් ඔයිල් එකතු කරලා ඇදවෙච්ච චැසිය කෙලින් කරගෙන බ්‍රේක් බැලන්ස් කරගෙන තව දිනනවා නම් ඒව හදාගෙන රෝද කෙලින් කරගෙන හදාගෙන යන්න තියෙන හොඳම තැන. ඔබ ඇවිල්ලා තියන්නේ අද පාක් කරලා බලාගෙන ඉන්නේ මනස සර්විස් කරගන්න. ඒක තමයි බලාපොරොත්තුව. එහෙම වෙන්නේ නැති කියලා අපි හිතනවා. මගේ මනස සර්විස් කරන්න නැතුව තම තමන්ගේ මනස සර්විස් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මෙහෙදී උපකරණ ටික හම්බ වෙනවා. තමන්ට තියෙන්නේ තමන්ගේ සර්විස් එක කරගන්න. වෙන කෙනෙකුට බෑනේ. වෙන කෙනෙකුට පුළුවන් ද ඔබේ හිත හදන්න? කාටවත් බෑ. ඔබේ හිත හදනවද නැද්ද කියන තීරණේ තියෙන්නේ ඔබටමයි. ඔබට අවශ්‍ය නම් හදන්න නැතුව ඉන්නත් පුළුවන්. අවශ්‍ය නම් හදන්නත් පුළුවන්. ඉතින් මේ හිත හදන්නේ නැති මිනිස්යාගේ ලක්ෂණය තමයි අනිත් අය හද හදා ඉන්නවා. අනිත් අය හද හදා ඉන්නවා තමන්ගේ හිත හදන්නේ. අනිත් දේ විවේචනය කර කර ඉන්නවා තමන්ගේ හිත හදා ගන්න. දැන් බලන්න අපේ මිනිස්සු ළඟට ගියාම දේශපාලන විවේචනය තියෙනවා. හාමුදුරු විවේචනය තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ විවේචනය තියෙනවා. විවිධ දේවල් පිළිබඳව විවේචන කෝටියක් තියෙනවා. තමන්ට අවශ්‍ය කරන ගමම්ම නැහැ. ඒක ලොකු වරදක්. තමන්ට හරි මාර්ගය හොයාගෙන ඒ ගැන විවේචනය වෙනුවට විමර්ශනය එකතු කරගන්න. මොකද්ද අපි එකතු කරගන්න ඕන? විවේචනය වෙනුවට විමර්ශනය. එතකොට අපිට කාලය ඉතුරුයි. අර විමර්ශනයෙන් ඉස්සරහාට යන්න පුළුවන්. මොකද්ද ලෞතුරා බුදු කෙනෙක් හොයාගත්ත මේ විශිෂ්ට ධර්මය? මේ විවිධ මතවාද මොනවා ඇති වුණත් ඒවා ඔස්සේ විවේචනය කරන්න වෙලාවක් නැහැ. විමර්ශනය කරගෙන යන්නයි තියෙන්නේ. සත්‍ය දැනගත්ත කෙනෙකුට පින්නතුනේ අර ලෝකේ අනිත් ආගම්කාරයන්ට වඩා වෙනසක් එයා ළඟ තියෙනවා. ඒ තමයි තමාගේ දේවවද විවේචනය කරන විට කේන්තියන්නේ තරහ යන්නේ. ලෝතුරා බුදුහාමුදුරුවෝ හරි විවේචනය කරද්දී කේන්තියන්නේ තරහ යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාගේ සැබෑ ශ්‍රාවකයෝ ලෞතුරා බුදුහාමුදුරුවන්ට පල් හොරුන් විසින් තලන විටත් ද්වේෂය නූපදවයි කියනවා. කොහොමද ඒ කතාවේ තියෙන ගැඹුර? දැන් ඔබට බුදුහාමුදුරුවන්ට බැන්නොත් තරහ යනවා නම් ඒ කියන්නේ සැබෑ ශ්‍රාවකයෙක් වෙලා තාම නෑ. බුදු පිළිම කඩා විඳහෙලද්දි තරහ යනවා නම් එයා සැබෑ ශ්‍රාවකයෙක් වෙලා නෑ. ඒ කියන්නේ ඒ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. එයා තරහින් නෙමෙයි වැඩ කරන්නේ. ඒ පුජ්‍යලයාගේ එක්ක මානසික රෝගයක්. එහෙමනම් මේකට මොකද්ද හේතුව? මේක මොන ආකාරයකින්ද නතර කරන්න පුළුවන්? මේකට මේ චේතනා කර්ම ධර්ම අනුව මේ පුජ්‍යලයෝ අරගෙන තියෙන්නේ කුමන පසුබිමක් දාදි වශයෙන් ගැඹුරින් සිතා බැලීමක් කරනවා මිස කවදාවත් කේන්තියක් ගන්න යන්නේ නැහැ. ඔය කේන්ති ගන්න කට්ටියට අර විමර්ශනය කරන්න වෙලාවක් නැති වෙන ඕනම දෙයකට කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? ඕ විමසා බැලීමේ අවකාශය නැති වෙන කේන්තියේ පීඩණය නිසා. කේන්තිය කියන්නේ මිනිස්සයා ගන්න දෙයක් නෙමෙයි. මිනිස්යාගේ අභ්‍යන්තරයේ ඉඳලා පැන නගින දෙයක්. එයාට පාලනේ නැති එකක්. පාලනේ නැති දෙයක්. කේන්තියත් එහෙමයි, ආසාවලුත් එහෙමයි. මිනිස්සු ඉරිසියා කරන්න කැමති නෑ කවුරු. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද ඉරිසියා කරන්න? නෑ. නමුත් ඉරිසියා හිතෙන්නේ නැද්ද? හිතෙනවද නැද්ද? හිතෙනවා. හිතුනහම මොකද කරන්නේ? බාල බුද්ධියක් තිබුණොත් ඔය ඉරිසියාවට පක්ෂ වෙනවා. උසස් ඥානයක් තිබුණොත් නෑ නෑ මං එහෙම ඉරිසියා කරන්න හොඳ නෑ කියලා හිතනවා. දැන් අනුන්ගේ වාහනයකට ඉරිසියා කළොත් එහෙම මොකද වෙන්නේ? තමන්ට වාහනයක් නැති වෙයි. අනුන්ගේ තියෙන පැලකට ගේකට ඉරිසියා කළොත් මොකද වෙන්නේ? තමන්ට නිවහනක් නැති වෙයි. අනුන්ගේ තියෙන ධර්ම කුසලතාවයකට දැනුමකට ඉරිසියා කළොත් මොකද වෙන්නේ? තමන්ට දැනුම නැති වෙයි. ඒ වගේම උදව් කළොත් ලැබෙයි. ඒකනේ කියන්නේ ආවාස දුන්නහම ආවාස ලැබෙනවය නේද? පහන් දුන්නහම ප්‍රඥාව ලැබෙනවය, දැල්වහම පහන් ලැබෙනවය. ඉතින් අද පහන් හැටියට විදුලි බුබුළු උනත් සරහන් කරන්න පුළුවන්. දන් දුන්නහම ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංචවිද ශක්තියින් දෙනවය. එතකොට ඒකෙන් ප්‍රතිවිපාක තමන්ට ලැබෙනවය කියන්නේ ඕක තමයි. හැබැයි ඉතින් ඒ මෛත්‍රියෙන් දෙන්න ඕන මේ දහනේ හාමුදුරන් වහන්සේට ආයුෂයේද වර්ණයේද සැපයේද බලයේ ප්‍රඥාවද ලැබේවා කියන මෛත්‍රී සහගත කාරුණික සිතින් දෙන්න ඕන. මේක කාපි අපේ මලගෙදරට වරපස්සේ කියලා දුන්නොත් එහෙම හම්බ වෙන්නේ නෑ. එතකොට කුලියට දුන්නා වෙනවා, ණයට දුන්නා වෙනවා, මලගෙදරට ගෙන්න ගන්න දුන්නා වෙනවා. ඒ නිසා අපේ මේ හිත තමයි හරි වැදගත්. මේ හිත දිහා බලන්නේ නැතුව අපි තොරන් ගහලා වැඩක් නෑ. හිත දිහා බලන්නේ නැතුව මහ පෙරහැරවල් කළා වැඩක් නෑ. හිත දිහා බලන්නේ නැතුව මහා කොඩිවැල් ඇද්දයි කියලා රටේ බෞද්ධයෝ වෙන්නේ නෑ. මේ හිත තේරුම් ගන්න නැති සමාජයක් අඥාන සමාජයක්. පිනුතුනේ මේ ධර්ම අවබෝධය කර ගැනීම සඳහා උපකාරක වෙන ප්‍රධාන ධර්මය තමයි යෝනිසෝ මනසිකාරය. මේ තරම් වැදගත් වෙන කාරණයක් මේ බුද්ධ ශාසනයේ තවත් නැහැ. මොකද්ද වැදගත්ම වෙන කාරණේ? යෝනිසෝ මනසිකාරය, සම්මර්ෂණය. ඇයි මේ සම්මර්ෂණය වැදගත්ම වෙන්නේ? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ, ප්‍රඥාවන්තයෝ පමණයි මේ ධර්මය දකින්නේ. වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ? එකක් තමයි පින්නතුනේ මේ කරුණක තියෙන ස්වභාවය තේරුම් ගැනීම. හරියට රස දැනගන්න දිව තියෙනවා. රූපවල වර්ණ දැනගන්න ඇස තියෙනවා. ශබ්දවල මිහිරි අමහිරි ස්වර දැනගන්න කන තියෙනවා. ගඳ වර්ග හඳුනගන්න නාසය තියෙනවා. ස්පර්ශයෙන් රසය, සීතල, ගොරෝසු බව ආදී නොයෙකුත් දේවල් ස්වභාවයන් අඳුනගන්න ශරීරය තියෙනවා. කරුණු වල රස දැනගන්න තියෙන මොකක්ද? මෙන්න මේ ප්‍රඥාව. මේක දිවක් වගේ, ඇහක් වගේ, කනක් වගේ, නාසයක් වගේ, ශරීරයක් වගේම යම්කිසි ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒක නිසා මේ ප්‍රඥාව තිබිය යුතුමයි. තිබුණට මදි. ඊට පස්සේ පින්නතුනේ ප්‍රඥාව තුළ සම්මාදිට්ඨික හැසිරීමක් තියෙන්න ඕන. දැන් ප්‍රඥාව තුළ තිබුණොත් එහෙම පාපකාරී හැසිරීමක්, එයා මොකද වෙන්නේ? ත්‍රස්තවාදී වෙනවද නැද්ද? ත්‍රස්තවාදී කෙනා ත්‍රස්තවාදීන් හරි ප්‍රඥාවන්තයි. ප්‍රෝඩාවල් කරන මිනිස්සු හරිම ප්‍රඥාවන්තයි. මේ ප්‍රඥාව තුළ යහපත් හැසිරීමක් තියෙන්න ඕන. සම්මාදිට්ඨික ස්වභාවයක් තියෙන්න ඕනමයි. ප්‍රඥාව කුමක් සඳහාද ඔබ යොමු කරන්නේ කියලා බලන්න. මතක තියාගන්න, මේ නිවන කට්ටි කට්ටි දෙන්න දෙන්න ගෲප් ගෲප් හැදිලා නිවන් දකින්න බෑ. කට්ටියක් එකතු වෙලා බණ ඇහුවට කමන්නේ, බණ සාකච්ඡා කළාට කමන්නේ. තමන් හිතන්න ඕන තමන්ට ආවේනික විදියකට, ආවේනික රටාවකට. මොකද තමන් තනියෙන්මයි බයිසිකලේ පැදගෙන යන්න ඕන. කට්ටියක් එක පුරුදුනොත් තමන් තනියෙන්මයි මේ වාහනේ එලවගෙන යන්න ඕන. තමන් තනියෙන්ම තමයි අර සොහොන් පිටෙන් ඉඳලා එහාට යන්නේ නේද? සොහොන් පිටෙන් එහාට ඥාතියෙන් නැන්නේ නේ. දැන්න සොහොම් පිට්ටෙන්නක් නැහැ, චිමිනියනේ තියෙන්නේ. චිමිනියෙන් එහාට එන්නේ නැහැ කවුරු. ඒ නිසා දැන් ඔබ තේරුම් ගන්න, ඔබට ඔබ පමණයි, ඒ වගේම ඔබටත් ඔබ අහිමි. ඔබට ඔබ පමණයි, ඔබටත් ඔබ අහිමි. එහෙනම් මොනවද මේ ඔබේ මනස දැන් වැඩ කරන්නේ? අවිද්‍යාව, මෝඩකම. මෝඩකමින් පිරිච්ච මිනිස්සෙක් වෙන්න එපා. ඔබේ ඔය ආධ්‍යාත්මිකව පවතින දෘෂ්ටි සියල්ල මෝඩකම, ගොංකම කියන එක පදනම් වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මිකව පවතින සියලු සංකල්ප මෝඩකම, ගොංකම පදනම් කරගෙනයි තියෙන්නේ. තියෙනවද ඔබලගේ මෝඩකම, ගොංකම? ඒ සසර මහා දුර්ලභ අවස්ථාවක් බව මතක් කරගන්න නිරන්තරයෙන්ම. මේ විශ්වය හරි විශාලයි. විද්‍යාඥයෝ ඉරවල් දහස් ගානක් හොයාගෙන තියෙනවා. ඒ අතරේ මිනිස්සු වගේ ජීවීන් ඉන්නවද කියලා බැලුවා, තාම නැහැ. හොයාගන්න බැරි වුණා. අපි මේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුලේ ග්‍රහලෝක ගොඩාක් තියෙනවා. මේ වගේ සරු බිමක් පොළොවක් ගහකොළ තියෙන තැනක් නැහැ. පින්තුනි, මහා සාගරයේ 100ට වැඩි ප්‍රතිශතයක් මහා සාගරයේ තියෙන්නේ. මිනිස්සුන්ට ඉන්න තියෙන 125ක් වගේ පොඩි ප්‍රමාණය. ඒකනොත් පින්නතුනේ 100ට මොන තරම් ප්‍රමාණයක්ද? 100ට 30ක් 40ක වගේ ප්‍රමාණයක් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කොටස් පරිසර තියෙන්නේ. ඒ කොටස් අතරනොත් ඉතාම පෝසත් ශාස්ත්‍රීය පසුබිමක් තියෙන පොළොවක් තියෙන බිමක ඉපදුනා, හොඳට වාතය තියෙන, හොඳට ජලය, පිරිසුදු ජලය තියෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක අපි ඉපදිලා ඉන්නවා. තව පෝසත් වෙන්න ඕනද? මේ පෝසත් නේද? හිතන්න මේ මදිකමින් පෙලෙන්න එපා. මේ ලෝකය විසින් පෙන්නපු ඉලක්ක පස්සේ දුවන්නේ නේද? ලෝකය විසින් පෙන්නුව දියුණුවයි කියන්නේ මෙන්න මේවා. මේ වාහන තියෙන්න ඕන දියුණුණා. ඈ දියුණුණා මෙන්න මේ ඔරලෝසු බඳින්න ඕන. දියුණුණා මේ සබන් ගාන්න ඕන. දිනුනු නම් මේ ෂර්ට් එක අඳින්න ඕන කියලා කවුද පෙන්වන්නේ? ලෝකේ ඉන්න අර බිස්නස් කාර්යය. දිනුනු නම් මේ බීම වර්ගේ බොන්න ඕන. ඒව පස්සේ යන්න එපා මෝඩකමට. දැන් තේරුම් ගන්න තමන් පෝසත් කියලා. ස්වභාවයෙන්ම පෝසත්. දැන් මොකද කරන්න තියෙන්නේ? අපි කූඹියෙක් නොවි, කැරපොත්තෙක් නොවි, හූනෙක් නොවි, තිරිසනෙක්, බල්ලෙක්, බලලෙක්, වඳුරෙක්, හිවලෙක්, කොටියෙක් නොවි කකුල් දෙකෙන් ඇවිදගෙන යන මනුස්ස ආත්ම භාවයක් ලැබලා තියෙනවා දෙමව්පියන්ට පිස්සිත වෙන්න. ඒක ඇතුලේ ඉඳගෙන තිරිසන් වැඩ කළොත් එයා අයිති වෙන්නේ මනුස්ස තිරිසන්. ඔබ ළඟ ඉන්නවද නැහනේ? ඉන්නන කරුණාකරලා එළියට බහලා යන්න. මොකද මෙතන මිනිස්සයන්ට තියෙන්නේ උත්තරීතර මිනිස්සයන්ට හදලා තියෙන තැනක්. මෙතන තිරිසන්නුන්ට, යක්කුන්ට, පෙරේතයන්ට, මේ භූතයන්ට, පිසාචයන්ට තියෙන තැන නෙමෙයි. තේරුණා නේද? එහෙම තැනක් නෙමෙයි. මනස ඇතුලේ පිසාචයෝ ඉන්නවනම්, තිරිසන්නෝ ඉන්නවනම්, පෙරේතයෝ ඉන්නවනම්, හා මේ පෙරේතයෝ ඉන්න තැනකටම යන එක හොඳයි. යක්ෂයෝ ඉන්නව නම් යක්ෂයෝ ඉන්න තැනකටම ගියාට කමක් නැහැ. මේ රහතන් වහන්සේ මේ නිකෙලෙස් උත්තමය මතු කරගන්න ඔබේ හිත තුළින්. ඒකට අවකාශය සාදා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබටමයි. ඔබේ හිත පෙරේතයෙකුට වැඩ ඉන්න තැනක්, තිරිසනෙකුට වැඩ ඉන්න ලැගල ඉන්න තැනක් හදනවද? රහතුන් වහන්සේ නමකට වැඩ ඉන්න තැනක් හදනවද? ඔබේ යුතුකම දැනට ඔබ හදලා තියෙන්නේ කාට ඉන්නද? ඔබේ හිත යකෙකුට ඉන්නද හදලා තියෙන්නේ? පෙරේතයෙකුට ඉන්නද හදලා තියෙන්නේ? තිරිසනෙකුට ඉන්නද හදලා තියෙන්නේ? ඔබේ හිත ඔබේ හිත හදලා තියෙනවද බුද්ධ රත්නයට වැඩ ඉන්න? ඔබේ හිත හදලා තියෙනවද ධම්ම රත්නයට වැඩ ඉන්න? ඔබේ හිත හදලා තියෙනවද මේ ආර්ය මහා සංඝ රත්නයට, මහා රහතුන්ට වැඩ ඉන්න? ගොඩාක් අයගේ හිත බැලුවාම යක්කුන්ට වැඩ ඉන්නයි හදලා තියෙන්නේ. හැමතිස්සෙම ඉන්නේ මට යකා නැග්ගා, යකා ඇවුස්සුනා, යකා අවුස්ස ගන්න එපා. ඔහොම නේද කියන්නේ? එතකොට ඒ හිත හදලා තියෙන්නේ කාට වැඩ ඉන්නද? යක්කුන්ට වැඩ ඉන්න. එහෙම යක්කු කියලා දන්නවා. ඊට පස්සේ ඔය දකුණු පළාතේ ගොඩාක් ඉන්න යක්කු බඳින, යක්කු බන්ධන ගොඩාක් කොඩි වෙන අනවින හූනියන්, අර මේ කරන්න හරි දක්ෂයි, වැඩක් කරන්න දන්නේ වෙන ඒ වගේ දේවල් කරන්න හරි දක්ෂ මිනිස්සු ඉන්නවා. මේ අනුන්ගේ දෙයකට ඉරිසියාවක් කරන්න, කොඩි විනයක් කරන්න හරි දක්ෂ මිනිස්සු ඉන්නවා. කට්ටඩියෝ එහෙම ඉන්නවා. වෙන මොකුත් නිර්මාණයක් කරන්න දැහැති දෙපය රස්සාවක් කරන්න දන්නේ, ඌණියමක් කරන්න නම් දන්නවා. සාමාන්‍ය හැම කෙනා වගේ පොඩ පොඩ දන්නවා. ඒ මිනිස්සුත් ඒවා දන්නවා. හැබැයි දැන දැනත් ඒ පෙරේත තැනට, යක්ෂ තැනට, භූත තැනට ඒ හිත හදා ගන්නවා. ඊට පස්සේ ඒවා කරන අයත් කොහෙද ගිහිල්ලා උපදින්නේ? ආයතනමයි. ආයි පෙරේත ලෝකේ, ආයි යක්ෂ ලෝකේ. ඔය දකුණු පළාතේම අපි දන්න පන්සලක හාමුදුරුවරු පරම්පරා තුනම පෙරේතයෝ. හාමුදුරුවරු පෙරේතයෝ. ඉද්දි කට්ටඩිකම් කරා, දේවාලවල වැඩ කරා, බොරු බොරු කපටිකම් සල්ලි හම්බ කරගන්න පුරෝඩාවල් කළා. කපුව වගේ කපුත් ඒ තැනට යනු, හාමුදුරුවෝ කරාම හාමුදුරුවෝත් ඒ තැනට යනු. හිත හදාගත්තේ නෑ. සල්ලි මැත්තේ මැහුණ, සල්ලි වෙනුවෙන් ජීවත් වුණා, සල්ලි වලට ඉරිසියා කළා, සල්ලි වෙනුවෙන් පොර බැදුවා, කෑම වේල වෙනුවෙන් ජීවත් වුණා, වයසට ගියා, හිත පෙරේත තත්ත්වයේ, තිරිසන් තත්ත්වයේ තිබුණා. උපදිනවා අවුරුදු කීයකටද? බුද්ධාන්තරයක් දක්වා පෙරේතයෝ. ඉතින් අපි අහනවා, අනේ හාමුදුරුවරු මේ කොච්චර කල් පෙරේතය වෙනවද කියලා. කට්ටඩියම ඉන්න, ඒවත් බලන්න කට්ටිය ඉන්නවා. ඇහිලා බලලා කියනවා, මෙයා මෛත්‍රී බුදුහාමුදුරුවෝ කාලෙ විතර එනකන් හාමුදුරුවනේ ඉන්න පෙරේතේ, තද බල පෙරේතේ කරන්න අමාරුයි. ගිහියෝ බරපතල පෙරේතය වෙනවා. හාමුදුරුව එහෙම පෙරේතය වෙනවා නම් ඒගොල්ලන්ට දන් දුන්නු ගිහියෝ කොහොම පෙරේතය වෙනවද? ඊට පස්සේ දහමක් නැතුව අනුන්ට ඉරිසියා කරගෙන, හූනියම් කරගෙන ජීවත් වෙන මිනිස්සු කොහොම පෙරේතය වෙනවද? ඒ මිනිස්සුව දන්නවනම් තමන්ට තමන් ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් සුගතිගාමී කරගන්න තමන් මහන්සි වෙන්න ඕන. තමන් සුගතිගාමී කරගන්න තමන් මහන්සි වෙන්න. තමන්ගේ හිතට නරක සිතිවිල්ලක් එනවට තමන් අකමැති විය යුතුයි. තමන් කැමතිද තමන්ගේ සාලේ මැද බල්ලෙක් ඇවිල්ලා කැත කරනවට, බල්ලෙක් ඇවිල්ලා කැත කරනවට, පාරේ දින ඔය කුණු මල්ලක් ගෙනල්ලා කවුරු හරි සාලේ මැද දානවට, හලනවට කැමතිද? කැමති නැහැ. ඒ වගේම අකමැති වෙන්න ඔබේ හිතේ ලෝභය, ద్వේෂය, මෝහය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය, තෘෂ්ණාව, තණ්හාව ඔය කියන අප්‍රමාණ තියෙනවනේ කෙලෙස්. ඒ දේවල් ඇති වෙනවට ඔබ අකමැති වෙන්න ඔබේ නිවසේ කුණු ගොඩක් දානවට අකමැති වෙනවා වගේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේකට අගයක් ඇති වුණා. අපි හිතනවා මට යකා විශ්සලා දෙන්නේ කිව්වහම මේ මිනිස්සයා හිතන්නේ හරි උතුම් දෙයක් ඇති වෙලා දෙන්නේ කියලා. හරි ලොකුවට කියන්නේ ඒක. ලැජ්ජාවෙන්ද කියන්නේ මට අනේ යකා විශ්සලා තියෙන තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි ආඩම්බරෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ මලයකෙක් වෙලා තිනවා. ආඩම්බරෙන් කියනවා දැන් යකෙක් ඇවිස්සලා ඉන්නේ කියලා. පෙරේතය ඇවිස්සිනො හොඳටම. දෙමව්පියන්ගේ ඉඩකඩම් බෙදද්දී ඈ මිල මුදල් බෙදද්දී ව්‍යාපාරය කරද්දී ණයත්තු රහද්දීලා පොලිය ගනිද්දී ආය ගනිද්දී ආය දෙද්දී ගනුදෙනුවක් කරද්දී හාමුදුරු කෙනෙක්ගෙන් පන්දලෙන් පොතක් අරගෙන ගියත් පෙරේතය ඇවිස්සුනහම ඔකට මුද්‍රණ වේදමාවක් දාන්නේ අර නිකන් අරන් යනවා. මොකද හේතුව පෙරේතය ඇවිස්සුනා බණපත වුණක් කමන්නේ මම උස්සයි යනවා කියලා. උස්සයි යනවා නිසි වටින කමුවක් දාන්නේ. ඉතින් මෙහෙනම් එහෙම තකල නෙමෙයි කැමති කෙනාට ඒක ගෙනියන්න තියලා තියෙන්නේ. ඒක එහෙම කරනවා. දැන් අනේද? ඒක චීන රටක ගියා නොමිලේ හෝම පොත් දාලා තිබ්බා ඔක්කොම ටික අරගෙන අරගෙන බෑග් වල දාගත්තා. මම අහුව ඇයි අම්මේ දා නැහැ අපේ පුතාට කියවන්න මේව දුව. මං කිව්වා අම්මා චීන අකුරු දන්නවද පුතා? කෝ බලන්න මේකේ චීන අකුරු තියෙන්නේ. නොමිලේ දිනවන මොන වුණත් කමන්නේ. ඉතින් අපි කිව්වා අපිට වැඩක් නැහැ නේ අපි චීන අකුරු දන්නේ නැහැ නේ අම්මා චීන භාෂාව කිසි දෙයක් දන්නේ නැහැ. ඔය චීන පන්දලක් ඕව තියෙන රට චීන මිනිස්සුයි පුර ගෙනියන්නේ රටකොට ගොටු ගන්න හරි අරයි යනවා. ඒ තමයි තණ්හාව, ඒ තමයි තෘෂ්ණාව, ඒ තමයි අනවබෝධය, ඒ තමයි විචාරශීලී නැති බව. විචාරශීලී අවබෝධයෙන් යුක්ත මිනිස්සයා gedara pirisuduwa divya ලෝකයක් වගේ ඇති. ඔබ පෙරේතයෙක්ද නැද්ද කියලා මට හොයාගන්න පුළුවන් ඔබේ gedaraට ගියොත්. පෙරේතෙක් නම් පෙරේත මඩුවක් වාගේ ඇති. දෙවියෙක් නම් ඔබේ ගෙදර දිව්‍ය විමානයක් වාගේ ඇති. තිරිසනෙක් නම් තිරිසන් මඩුවක් වාගේ ඇති. නිකන් හරක් ගාලක් වාගේ බල්ලෙක් ඉන්න බලු කූඩුවක් වාගේ ඇති. ඒක හොයාගන්න පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා ඔබ ඇත්තටම කොයි වගේද කියලා හොයා ගන්න පුළුවන්. ඔබේ කාමරයට ගියා. තිරිසනෙක් ළඟලා ඉන්න තැනක්ද? මිනිස්සෙක් ඉන්න තැනක්ද? දෙවියෙක් ඉන්න තැනක්ද? මොකද්ද කියලා හොයා ගන්න පුළුවන්. ඔබේ ඇඳ සහ තියෙන වටපිටාව දිහා බැලුවා. එහෙම නේද? එහෙම තමයි. කවුරුත් ෆොටෝ එකක් ගහලා ගෙනල්ලා තියන්න බලන්න තම තමන්ගේ කාමරේ කොයි වගේද කියලා. එහෙමනම් මේ සියල්ල පේනවා. මේ සියල්ල ස්වභාවය තුළ තියෙනවා. මිනිසුගේ චර්යා තුළ අපිට දකින්න තියෙනවා. ඉතින් ඔබ ඒවා පුරුදු කරගත්තොත් ඔබට ඒවා අහිත පිණිස පවතිනවා. නරක හොඳ පුරුදු කරගත්තොත් ධම්මං චරේ සුචරිතං. හරි දේ තුළ, නිවැරදි දේ තුළ, ඒ කියන්නේ ලෝභ දේශ මොහ දුරු කිරීම. දැන් අපේ අය තෝරගෙන තියෙන්නේ මේ හරි දේ කියන්නේ මොකද්ද? වැරදි දේවල් වලට වෛර කිරීම කියලා. පන්තරේ හාමුදුරුවෝ රැට කනවාද? ඒකට වෛර කරන්න ඕන, අංචියක් අදින්න ඕන. ඒක තමයි නිවැරදි දේ. නෑ 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 නෑ. වැරදි කරන කෙනා කෙරෙහි හරි ලොකුම වැරද්ද වෙන වෛරය ක්‍රෝධය පෙදෙව්වොත් එහෙම ඒක තමයි ලොකුම වැරද්ද. වරද කෙරෙහි හරි වෛරයේ ක්‍රෝධයේ ඉපදෙව්වොත් ඒක තමයි මහ වැරද්ද. තේරෙනා නේද? නේද? දැන් සිල් ගත්ත දවසට 12න් පස්සේ කන්න හොඳ නැහැ නේද? ඈ? නොකා හිටියාම මාර්ගඵල හම්බ වෙනවා නේ? හම්බ වෙනවා. උච්චාසයන මහාසයන හොඳ නැහැ පුටුවල එහෙම වාඩි වෙන්න දෙනවද? ඔහොම සිල් ගන්න ගියාම අපි තමයි මේ නරක කරලා දෙන්නේ මුතු එහෙම දීලා වාඩි කරලා. ඔය උච්චාසන මහාසන වලට අහු වෙන වාඩි විය බීම. හිටරෙද්දක් දාගෙන පත්‍ර පොලයක් දාගෙන වාඩි වෙලා කනුවකට හේත් වෙලා නිදාගනු දවස ඉවර වෙනකන්. කොහෙද යන්නේ? සීල්ගත් තාච්චම් වල ඕන තරම් ඉන්නවා අවීචි මහ නරකේ පෙරේත ලෝකවලයි. ගොඩාක් පෙරේත ලෝකවල ඉන්නේ. ගොඩාක් පන්සල් වලට එනවා පෙරේතය වෙලා එනවා. ඇයි ඒ? ලෝභය දුරු කරගත්තේ නැහැ. ද්වේෂය දුරු කරගත්තේ නැහැ. මාන්නය දුරු කරගත්තේ නැහැ. තව තව මාන්නය වැඩි වුණා. මම මෙච්චර කාලයක් සිල් ගත්ත කියලා මාන්නය වැඩි වුණා. මම චෛත්‍යයේ චූඩාමාණික්ක තිබ්බා කියලා මාන්නය වැඩි වුණා. මම පේරු දානේ නොවරදවා දුන්න කියලා මාන්නය ඇති වුණා. මගේ මල ගෙදරට මගේ පින්කමට නෑවිත් ඉන්න බෑ ඒ හාමුදුරුවන්ට. අපි අවුරුදු 50ක් දන් දීලා තියෙනවා. මාන්නය වැඩි වුණා. පින්කම තුලින්ම පුණ්‍යාභි සංකාරයත් එක්කම මොකද ඇති වෙන්නේ? මාන්නය, උද්දච්චකම. මම ඒ සමිතියේ සභාපතිව හිටියා, ලේකම් වලා හිටියා. අච්චර කළා, මෙච්චර කළා. මානය ඇති වුණා. කැපී පෙනෙන්න ගියා. මානය උද්දච්චකම ඇති වුණා. කොහෙද උපදින්නේ? පෙරේතෙක් වෙලා. අපි දන්න අම්ම කෙනෙක්ම හිටියා. ඒ අම්ම භාවනා මධ්‍යස්ථාන වලට ඉඩම් පූජකන. තව 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 සමාජ සේවා තැන් වලට ඉඩ කඩම් පූජකන. තව තව මේ පින්කම් කළා. බොහෝම සද්භාවයේ ඔක්කොම පින්කම් කළා බලා. ඉතින් මලාට පස්සේ ඉතින් ඉන්න බෑ එහෙනම් හොඳ තැනක. නෑ මේ ඔක්කොම කරේ මාන උද්දච්ච අවිද්‍යාව තුල. යටහත් පහත් භාවයක් තිබුණේ නෑ. ගෞරවයක් තිබුණේ නැහැ. ඒ උද්දච්චකමත් එක්ක මැරුණා. මැරුණට පස්සේ හොඳ දේ තමයි කරේ. හොඳ දේ කළා, හොඳ දේට පෙරේත වුණා. දැන් හොඳ දේට පෙරේත වුණාම හොඳයිද? නරකයි. දැන් හොඳ බෞද්ධයෝ ඉන්නව නේද? සෞතුම ජාතිය. කේන්තිය ගත්ත ගමන් ඉන්නේ කවුද? රියල් බුද්දිස්ට්. සැබෑ බෞද්ධයෝ. සැබෑ කතෝලිකයත් එහෙමයි. සැබෑ මුස්ලිමුත් එහෙමයි. සැබෑ හින්දුත් එහෙමයි. ඔය ඉන්නව නේද? මට එහෙම ඔය ආගමික ආරේණි වැඩි මම දේවල් ඒවා පස්සේ යන්නේ නැහැ කියලා. චාමිට ඉන්න මිනිස්සු බොහොම සිවුම්ව ඉන්න වැඩි තරහක් කේන්තියක් කොයි ආගමක් එක්කවත් නැහැ. කවුරුත් එක්කවත් ගැටීමක් නැහැ. ගැටෙන්න දන්නේත් නැහැ. ඇයි හේතුව? ඔළුව ඇතුලේ වැඩි වැඩි සීලබ්බත පරාමාස දාගෙන නැහැ. තේරුණා? සීලබ්බත පරාමාස ඔළුවේ දාගෙන නැහැ. දත් මිටි කන්නේ නැහැ. දැන් අපි හවස 3ට ගිහිල්ලා හෝටලයකට බඩගිනින නිසාවත් තේ එකක් බීලා බනිස් කෙඩියක් කේක් කෑල්ලක් කන්නකෝ බලන හාමුදුරු කෙනෙක්. වටේ ඉන්න මිනිස්සු කෑම නෙමෙයි කන්නේ, දත් මිටි. ඇයි ඒ? ඔළුවට දාපු විස බීජයක්. එහෙමනම් මේ ආගම් වලින් දාලා තියෙන්නේ මොකද්ද? විස බීජ. දැන් මම වැඩේ නෙමෙයි, අද මට අමතක වුණා දාගෙන එන්න හිතාගෙන හිටියා. අර පොඩි මේ නවගුණ වැලක් දානවනේ මං කරේ. ඕක හරි අමාරු කට්ටියට. මොකද්ද? ඇයි දාන්නේ මේ නවගුණ වැල? මේ කවුරුත් දන්න භාවනා කරන්න දාන්න නවගුණ වැල කියලා. ඒකවත් දාන්න බෑ. මොකද හේතුව? අපි ඔළුවට පුරුදු නෑ ඒක. අතේ දාගත්තොත් ඒත් බලන මොකද? කරේ දාගත්තොත් ඒත් බලන මොකද? ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෘෂ්ටි විසුද්ධිය, දෘෂ්ටි වල සුද්ධියක් ඇති වෙලා නෑ. දෘෂ්ටි පුරෝගණ. හැම දෘෂ්ටියක්ම වෛරයට හේතුද නැද්ද? වෛරයට හේතුයි. හොඳට මතක තියාගන්න, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මානය පැන නගිනකොට දෘෂ්ටිය. එතකොට මේ බෞද්ධයන්ට තියෙන විශේෂයෙන්ම හිඟන දෘෂ්ටිය. ඒ කියන්නේ මුක්කක්වත් ඕන්නේ යාන්තම් කන්න තිබුණාම ඇති. ඒව නේද හිතන්නේ? වෙන මොකක් නැහැ. අහුවාමත් කියන්නේ අපිට නම් ඔය වැඩි ඕනේ නැහැ. යාන්තම් කාලා බීලා ජීවත් වෙන්න තිබුණාම ඇති. ඒ කියන්නේ මේ මිනිස්සු වැඩි දෙයක් කරන්නේ නැහැ. මොකද මේක තව කෙනෙක් ප්‍රයෝජනෙට ගනී කියලා. කන්නම විතරක් තිබිලා ඒ ටික කාලා මලහම ඉතුරුයිනි. ඒ කියන්නේ තව දෙයක් කරන්නේ නැත්තේ ලෝභ දේශ මොහි වැඩි නිසා. ඒ කියන්නේ මම මෙහෙම දෙයක් කරලා තිබ්බහම අනාගතේ මිනිස්සු ප්‍රයෝජනෙට ගනී. ලොකු ගයක් හදලා තියෙනවා. මම මොකටද? මම මැරෙනවනේ තව ටික දවසකින්. මරුණා මේක වෙන්නේ උන්නේ ඉන්නේ. එතකොට කාගේ ළඟද මේ හදන කෙනා ළඟද හදන්න නැති කෙනා ළඟද ලෝභ දේශ මොහි තියෙන්නේ? හදන්න නැති කෙනා ළඟ. ඒ කියන්නේ මම මට කන්න පරිසරය තිබුණාම ඇති කාලම මැරෙනවා මිසක් අයින් දෙහා දෙයක් මම කරලා තියන්න හොඳ නැහැ කියලා කල්පනා කරලා කරන්නේ. නිර්මාණශීලී වෙන්නේ. ඒකට කියන්නේ හිඟන බුද්ධිය. හිඟන බුද්ධාගම කියලා කියන්නේ. එහෙම වෙලා කොච්චරද කියනවනම් ඒක තාම දරුණු තත්ත්වයකට ගිහිල්ලා තමන්ගේ බිරිඳ හරි රට යවලා ගෙදරට වෙලා කසිප්පු ගගහ ඉන්නවා. සුගත ලෝනා සම්බුද්ධ රාජා කියාගෙන ඩොල්කී බුද්ධයා බරලා බුද්ධයාගෙන ඕක ගහගෙන ඉන්නවා. ඈ මොකටද කාසි බාගේ හොයා තියා යනකොට ගෙනියනව දනේ මෙයා මෙන්න මේකෙන් කාලක් ගෙනින් ගිහිල්ලා. ඉතින් මේ බුදුදහම නෙමේ. බුදුදහමේ විහාරයේ තියෙන චිත්‍රජිකේ යථාර්ථය දැනගත්තේ නැහැ. බුදු පිළිම වහන්සේ තුල තියෙන යථාර්ථය දැනගත්තේ නැහැ. මේ තමන්ගේ හිත තුළ පිරීලා තියෙන්නේ ලෝභයද ද්වේෂයද මෝහයද වෛරයද කියලා තේරුම් ගත්තේ නැතුව හිත පාලනය කරගන්න නැතුව ඉන්නවා. නිකාම් පිස්සු වගේ සල්ලි මස්තේ රුපියල මස්තේ කාසි මස්තේ දුවගෙන යන ඔය කරගන්න වෛර ක්‍රෝධ හැම දෙයක්ම කරන්නේ කාසි පණම් මිල මුදල් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක තියෙන වටිනකමත් එක්ක තියෙන දේවල් වලට එන මොකවත් නෙමේ. හැම ප්‍රශ්නයක්ම වැලියු එකක් තියෙන්නේ. තේරුණා නේද? හැම දැවීමක තියෙන්නේ වැලියු එකක්. දැන් ඔබේ හිතේ දැවීමක් තියෙනවා නම් ඒකේ වටිනාකම කීයද කියලා හොයලා බලන්න. සමහර මිනිස්සු ඉන්නවා මන්ට මාව මෙයා රැවැට්ටුව, මේ ගෑණි රැවැට්ටුව, මේ මිනිහා රැවැට්ටුව කියලා කියනවා. එතකොට මං අහනවා කීයකින්ද? 50,000කින්? ලක්ෂකින්? ඉඩමකට? පොඩි දේවල් ටිකකට. හැම ආවේගයක්ම තියෙන්නේ අගය කිරීමක් එක්ක. ඔය දකුණු පළාතේ ගොඩක් වෙලාවට මගුල් ගෙදරක් තිබ්බොත් එහෙම ලක්ෂ දෙකක විතර කතිප්පරෙක්ක සමහරලාට ගෙනල්ලා බොනවා. හාමුදුරු කෙනෙක් වැඩමවුවට ලේසියෙන් රුපියල් 15,000 20,000 දෙන්නේ නැහැ. මොකටද හාමුදුරුන්ට සල්ලි? ඕන්නේ කතිප්පුකාරේ මිනිහට ඕනනේ. මිනිහා සීනිගේ ඉන්න ඕනනේ. ඌ සීනිගේ ඉන්න ඕනේ. හාමුදුරු මොකටද කාලා නිකන් ඉන්නේ? කියන්නේ නිකන් බන කියන එක නේ. ඒ නිසා අපි කොහාටද දැන් වැඩියෙන් වේදම් කරන්න ඕන? කසිප්පුකාරයටද? නෑ, අපි වැඩියෙන් වේදම් කරන්න ඕන දහමට. එතකොට තමයි දහමේ ධර්මශාලාව හැදෙන්නේ. හැබැයි ධර්මයේ කියන තැනකට, නිකන් මේ පාළු වෙච්ච තැන් වලට නෙමෙයි. එතකොට තමයි ධර්මශාලාව හැදෙන්නේ. එතකොට තමයි දහම් පොතපත හැදෙන්නේ. එතකොට තමයි ධර්මදේශනා CD එක හැදෙන්නේ. එතකොට තමයි එතන සංවර්ධනයක් ඇති වෙන්නේ. දහමට පරිත්‍යාග කරන්න කටයුතු කරන්න ඕන. එතෙන්ට හිත නැත්තම්, එතෙන්ට හිත ලෝභ නම්, ඔබගේ හිත ලෝභ නැත්තේ මොකටද කියලා අහන්න. අන්න එතකොට කියයි, බූරුව ගහන්න නම් ලෝභ නැහැ. නිෂ්ඵල දෙයක් කන්න බොන්න නම් ලෝභ නැහැ. සමහර අය ඉන්නවා එක පැත්තකට ලෝභ වුණාට අනිත් පැත්තට ලෝභ නැහැ. සංගීතයක් බලන්න යන්න නම් ලෝභ නැහැ. පිච්චර් එකක් බලන්න යන්න නම් ලෝභ නැහැ. බණ පොතක් ගන්න නම් තමයි ලෝභ. අසාරේ සාර මතිනෝ. අසරු දේවල් සරුයි කියලා හිතලා වේදම් කරන පිරිස ඉන්නවා. සාරංච සාරතෝ ඤත්වා, සරු දේ සරු විදියටම දකින්න ලොකු නුවණක් ඕන. මම මේ යන ගමන මට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවාද කියලා තේරුම් ගන්න ලොකු නුවණක් ඕන. දැන් ඔබ යන්නේ කොහාටද කියලා ඔබට තේරෙන්න ඕන. ඔබ යන්නේ කොහාටද කියලා ඔබට තේරෙන්න ඕන දුර ඉඳලා. කොයි වගේද? උදාහරණයක් දක්වන බුදුහාමුදුරුවෝ ඈතින් කවුරු හරි වහිනවා කියලා කිව්වොත්, ඔබ යන ප්‍රදේශයට ඈතින් වැස්සක් එනවා නම් ඔබ මොනවද දකින්නේ? ඔබට අගල දැනගන්න ලැබෙනවා ඈතින් වැස්සක් තියෙනවා කියලා. අහස කළු කරලා එනවා. ඈතින් විදුලි කොටනවා, ආලෝක පේනවා. ඒ පැත්තෙන් හමාගෙන එන සුවඳින් කියන්න පුළුවන් නේද? වැහි ගුණගේ සුවඳක් තියෙනවා. ඒ සුවඳෙන් කියන්න පුළුවන් ආන්න හිට වහිනවා. ඒක අමුතු සුවඳක් එනවා. ඇඟට සීතල හුළඟක් වදිනවා. අන්න අපි තේරුම් ගන්න ඒ පැත්තේ වැහි තියෙනවා කියලා. දැන් මේ බණ අහගෙන යද්දී ඔබේ හිත නිවෙනවා. ඔබේ දෘෂ්ටි සංසිඳෙනවා නම්, ඔබට සහනයක් සිසිලසක් දැනෙනවා නම්, සිසිල් සුළඟක් ඇඟේ වදිනවා වගේ ඔබට පෙර නිමිත්තක් දෙනවා. මොකද්ද? ඉස්සරහා ශාස්ත්‍රීය ප්‍රදේශයක් තියෙනවා. ඒ පැත්තට හොඳට වැහි තියෙනවා. ධනකාන්තාරයන් නෙමේ. හැබැයි ඔබට යම් දෙයක් අසද්දී ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය ගොඩනැගේ නම් ඒ ප්‍රදේශයට යන්න ඕනද? තවදුරටත් යන්න එපා. තවදුරටත් යන්න එපා. මේ හිත කියන ධර්මතාවය විතර පින්නතුනේ සූක්ෂම ධර්මතාවයක්, බොහෝම කල්පනාකාරීව තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේ ලෝකේ තවත් නැහැ. ඒක හරි අමාරුයි පින්නතුනේ. ඒක කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් වගේ නෙමෙයි, සම්පූර්ණ සංවේදීවම හඳුන ගන්න ඕන. දැන් කාටවත් ඔප්පු කරන්න පුළුවන් අඩ ගහලා ඔයා හරි ලෝභාධික කෙනෙක් කියලා ඔප්පු කරන්න බෑ. ආහාර දේශාධික කෙනෙක් කියලා කාට හරි කියන්න පුළුවන් බෑ. මනසේ තියෙන එකක් උඩින් පෙන්නන්නේ එකක්. හැබැයි බුදුවරුන්ට නම් ওই උඩින් පෙන්නන එක වැඩක් වෙන්නේ නෑ. කෙලින්ම දකින්නේ එයාගේ හිත. සංසාරයට බලපාන්නෙත් ඔය උඩ දින පංචස්කන්ධේ නෙමෙයි. අර කෙලින්ම යට තියෙන සිත, යට තියෙන සිත දිහාට හැරි බලන්න. මේ දැන් බලන්න, හැරිලා බලන්න. යට සිත දිහාට හැරිලා බලන්න. හොඳට බලන්න. චේතනාව පිරිසුදුද? චේතනාව විමුක්තියටපත් වෙලාද? නැත්නම් තාම චේතනාව වැදගෙන යන, කරපින්නගෙන යන අත් නොහැර සිටින ස්වභාවයක් ඔබ තුල තිබෙනවාද? ඔය චේතනාව ඔබට සසර දුක පිණිස පවතින, සසර පැවැත්ම පිණිස පවතින දෙයක්. චේතනාවේ නිදහස් වීම විද්‍යාව උපදවන, සත්‍ය ඥානය උපදවන, සම්‍යක් ධර්මය උපදවන ශ්‍රේෂ්ඨත්වයක්. ඔය චේතනාවත් එක්ක ඔබ පක්ෂපාතී වෙනවද? චේතනාවට විරුද්ධව සටන් වදින්න, එරෙහි වෙන්න, චේතනාව පළවා හරින්න, මමත්වය පළවා හරින්න, මමත්වයට විරුද්ධවාදීක් වෙනවද, මමත්වයට පක්ෂපාතී කෙනෙක් වෙනවද කියන එක තියෙන ඔබේ අතේ. මමත්වයට පක්ෂපාතී වුණොත් ඔබ බැඳී යන්නේ මායාවත් එක්ක, සසරත් එක්ක. මමත්වයට විරුද්ධ වුණොත් ඔබ ඒ විරුද්ධ වෙන්නේ පාපී මායයට, සසරට, දුකටයි ඔබ විරුද්ධ වෙන්නේ. බලන්න ඔබ දුකට, සසරට, මායයට විරුද්ධ වෙන කෙනෙක්ද, එකඟ වෙන කෙනෙක්ද? හොඳට පරීක්ෂා කරලා බලන්න. චේතනා කර්ම සියල්ලගෙන් නිදහස් වන්න. ඒ චේතනා කර්ම කියන වචනය හෙළිලා තියෙන්නේ චේතනාව ඇති තැනම ක්‍රියාව තියෙනවා. ක්‍රියාව ඇති තැනම චේතනාව තියෙනවා. ක්‍රියාව සංසිදේද චේතනාව සංසිදේද? චේතනාව සංසිදේද ක්‍රියාව සංසිදෙනවා. එතකොට චේතනාව කියන්නේ කතකින් පුජ්‍යලත්වය, ක්‍රියාව කියන්නේ ඒ චේතනාව පසුබිම්ම සිදුවන ක්‍රියාවලිය. චේතනාවයි ක්‍රියාවයි ඉක්මවන්න, චේතනාවෙනුයි ක්‍රියාවෙනුයි නිදහස් වන්න. මම කියන ස්වરૂපය අවිද්‍යාවක්, මායාවක්, බොරුවක්, පිස්සුවක්, මෝඩකමක්, අනර්ථය පිණිස පවතින දෙයක්. මමත්වය ඔබ තුළ වැඩිලා තියෙනවා නම් ඒ මමත්වය කියන දූතය ඇවිල්ලා තියෙන ඔබ අපායට ගෙනියන. මමත්වය කියන දූතය එන්නේ ඔබව දිව්‍ය ලෝකෙට ගෙනියන්න නෙවෙයි, අපායට ගෙනියන්න. මමත්වයට පක්ෂපාතී නොවේ, මමත්වයට විරුද්ධවන්න. කාගේ මමත්වයටද? ඔබේ මමත්වයට විරුද්ධවන්න. මමත්වය හඳුනගන්න, මමත්වයට විරුද්ධවන්න, පක්ෂපාතී නොවන්න. මමත්වයෙන් බේරී වාසය කරන්න, මමත්වයෙන් නිදහස් වී වාසය කරන්න. හරියට පාප මිත්‍රයන්ගෙන් වෙන් වී වාසය කරන පුජ්‍යලෙක් වාගේ. අසේවනාච බාලානම්, මෙන්න මේ බාල ධර්මයන් පිට වගේම ඇතුළෙත් තියෙනවා. මමත්වය ආශ්‍රය නොකරන්න. ගැටලු අහන්න කියන්න පුළුවන්. නමුත් අහන්න කිව්වහම අහන්නේ මොනවද කියලා දන්න නිසා අහන්න කියන්න උවමනාවකුත් නැහැ. අහන්න කිව්වාම හයි සිල් සමාදන් වෙච්ච දවසට සිල් පවාරණය කරලා ගිහිල්ලා රැයට කෑවහම කමන්නේ නැද්ද? හාල් මැස්සු කන එකද වැඩිය පව්, බලය කන එකද වැඩිය පව්? හාල් මැස්සු කෑවොත් 25 30ක් විතර කනෝ, බලය කෑවොත් පවුලම එකයි කන්නේ. දැන් මොන දෙයියද ඔබට උත්තර දෙන්නේ අප්පා? හරි පුදුම ප්‍රශ්නයක්. ඔබට ඇත්තටම උත්තරයක් දෙන්න පුළුවන් දෙයකට. බලය ලොකුයි, හාල් මැස්ස පොඩි, ඒ නිසා පව පින පොඩිද? හාල් මැස්සු ගාන වැඩි, 25 30ක් කනෝ හාල් මැස්සු. බලය එකයි, ඒ නිසා පව අඩු වැඩිද? හිතා ගන්න බෑ. බුදු කෙනෙක් ඒ සසරක් තියෙන එකක් නැති කරලා මිනිස්සුන්ගේ සසර නැති කරලා එහෙම පෙන්වන එක නෙමෙයි පෙන්වන්නේ. මේ නැති දෙයක් වෙනුවෙන් ඇතෙයි කියලා හිතාගෙන විඳින දුක නැති කරේ. ඔය මිනිස්සු හිතන කිසි දෙයක් මිනිස්සුන්ට වෙන්නේ නැති එක කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ. ඔබේ પરම්පරාවට එහා પરම්පරාව ඔබේ මව්පියෝ මව්පියන්ගේ අම්මා තාත්තා ඔය තියෙන ඉඩකඩම් මගේ කියලා හිතාගෙන භුක්ති විඳ මගේ වුණාද නෑ. ඒ අම්මා තාත්තගේ අම්මා තාත්තා මේ ඉඩම් කඩම් අපේ කියලා හිතන් හිටියා. ඈ මගේ වුණාද? මගේ වුණේ නෑ. දැන් අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ ඒ හිටපු අය විජේ රජු රුහුණේ කහලය, මේ ඉඩම මගේ, මේ රට මගේ, මේ රට පිපාව දෙන්නේ මේක අපි කියලා ඉතින් උනාද? උනේ නෑ. එදා කාලේ ඉඳලා එන හැම මිනිස්සෙක්ම තමන් ලබන පංචස්කන්ධය, මයි බොඩි, මේක මගේ ශරීරය කියලා එකක් හිතාගෙන හිටියා. ශරීරයයි තියුණාද? රයිති වුණේ. ඒ ශරීරයට තව කෙනෙක් බැඳගත්ත, මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමිය කියලා. මිනිස්සුන්ට ඉතුරු වුණාද? නෑ. මේ මගේ දරුවෝ කියලා බැඳගත්තා. ඉතුරු වුණාද? නෑ. එහෙමනම් වෙලා තියෙන්නේ මොකක්ද? මිනිස්සු හිතන කිසි දෙයක් මිනිස්සුන්ට වෙලා දැන් මේ වෙලාවෙත් හිතනකොට මොකද වෙන්නේ? මේ හිතන දේවලුත් අපිට අහිමිවීම මිස හිමිවීමක් නම් නැත. ලෝකයේ ස්වභාවයෙන්ම නිතැතින්ම අනිත්‍යයි. ස්වභාවයෙන්ම නිතැතින්ම ලෝකය අනිත්‍යයි. කවුද මේ නිත්‍ය කරගෙන ඉන්නේ? මම කියලා නිත්‍ය කරගත් එකත් අනිත්‍යයි. ඊට පස්සේ මම විසින් නිත්‍ය කරගන්න දේවල් තියෙනවා. පළවෙනි එක මමයි කියලා නිත්‍ය කර ගැනීම. ඒක තේරුණාද? මේ පළවෙනි ආරම්භයේ නිත්‍ය කරගන්න. ඊට පස්සේ එතනින් එහා මගේ කියන දේවල් නිත්‍ය කරගන්න යනවා. එතකොට මගේ කියන දේවල් වල ගොඩාක් අය අනිත්‍ය දැක්කට ආන්න මම ඉන්නවා. මම අනිත්‍යයි කියලා දකින්නවා. එතකොට මම අනිත්‍යයි කියලා දකින්නේ තව මමෙන්ද? ආපහු තව මමෙකට තල්ලු වෙනවාද? ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන කට්ටියට. දන්නේතෝ තල්ලු වෙවි බලන්නේ. එක මමෙක්ගේ නිදහස් වෙන්න තව මමෙක් හදා ගන්නවා. ඒ මමෙන් නිදහස් වෙන්න තව මමෙක් හදා ගන්නවා. ඒ මමෙන් නිදහස් වෙන්න තව මමෙක් හදා ගන්නවා. කොහොමද වෙන්නේ? මිනිස්සු ප්‍රශ්න විසඳන්නේත් ඔහොමයි. එක ප්‍රශ්නයක් නැති කරගන්න තව ප්‍රශ්නයක් දා ගන්නවා. ඒ ප්‍රශ්නේ නැති කරන්න තව ප්‍රශ්නයක් දා ගන්නවා. අර තාපසෙක් මේ පූසෙක් ගෙනා වගේ තනිකමට. මීයෝ ආවා. මීයෝ ටික අල්ලන්න කියන පූසෙක් ගෙනාවා. පූසට කිරි දෙන්න එළදෙනෙක් ගෙනාවා. එළදෙන බලා ගන්න කියලා කොල්ලෙක් ගෙනාවා. කොල්ලට නිකන් හරියන්නේ නැහැ කියලා කොල්ලට කසාදයක් කරලා දුන්නා. කොල්ලට ඊළාස්සේ කසාදේ ළමයි හම්බුණා. ළමයි මේ සැරේ දැන් ඉස්කෝලේ යවන්න ඕන, ශිල්ප සතර හදන්න ඕන, හරිඥා උගානෝ, මෙහිඥා උගානෝ ගොඩක් ඉන්නෝ දැන්. දැන් පූසෙකුත් ඉන්නෝ, කොල්ලෙකුත් ඉන්නෝ, බිරිඳකුත් ඉන්නෝ, හරකෙකුත් ඉන්නෝ. දැන් තාපසයා ටික වෙලාවක් ගිහිල්ලා කල්පනා කරා, දැන් මම කොහෙද මේ ඉන්නේ කියලා. දැන් බලනකොට තාපසයා තාපසෙක් නෙමෙයි. මං හිතන්නේ ඔය තාපසයා ඉන්නේ ඔබේ ආධ්‍යාත්මේ. පිට නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ පින්නතුනි දෘෂ්ටි වැල් හැදෙන්නේ. දෘෂ්ටි වැල් වැල් හැදෙනවා. කොහොමද ඔකේ නිදහස් වෙන්නේ? ඒක නිසාම තමයි කියන්නේ පුදුමේ දනවනවා කියන්නේ මේක මාර බන්ධනයක්. මේ ලෝකයේ මේ තරම් මැවුම්කාරයෙක්, මේ තරම් රැවටුම්කාරයෙක් තවත් ලෝකේ නැහැ. සම්පූර්ණේ මවලමයි පෙන්වන්නේ අවිද්‍යාව. විද්‍යාවක් නැති දෙයමයි පෙන්වන්නේ විද්‍යාවක් ඇතිකොට. මිනිස්සු විඳින්න ආසයි. වින්දනවලට පුරුදු වෙලා තියෙන්නේ. හැම දෙයම හොයාගෙන යන්නේ වින්දනයක් ලබන්න. බිරිඳක් ගන්න මොකටද පිරිමි? වින්දනයක් ගන්න. ගැහැණියක් පිරිමියෙක් හොයාගන්නේ මොකටද? වින්දනයක් ගන්න. දෙන්න එකතු වෙලා ළමයි හදන්නේ මොකටද? වින්දනයක් ගන්න. ළමයි යුනිවර්සිටි යවන්නේ මොකටද? වින්දනයක් ගන්න. ඒවයි කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ, තේරුම් අරන් කරන්න. වින්දනයක් ගන්න. ඊට පස්සේ ලොකු ලොකු රස්සා කොහොම හරි අරන් දෙන්නේ, වින්දනයක් ගන්න. ඉතින් මව්පියන්ට තියෙන්නේ අහිංසක වින්දනයක්, අපේ පුතා ආවල් තැන ඉන්නේ දැන් කියලා කියන්න. එච්චරයි දින වෙන මොකුත් නැහැ. අර අල්ලපු ගෙදර එක්කෙනාට වඩා පිටි පුතා ඩිංගක් ඉහලින් ඉන්නේ කිව්වහම ඒ ඇති වින්දනය. හොඳ වාහනයක් තියෙන්නේ, වින්දනයක් ගන්න. වාහන තියෙන්න ඕනේ, තියාගන්න. ඒක නැති වුණාට මේක එතකොට මේ විඳින්න කැමති කේන්ති ගන්න මොකටද? කේන්ති ගන්නෙ වින්දනයකට. එතකොට දැන් මේ භාවනා කරන්න ඇවිල්ලා තියෙන්නේ මොකටද? අර වින්දන එපා වෙලා. දැන් මේ භාවනා කරන්න ඇවිල්ලා ඒ වින්දන එපා වෙලා මේකේ පොඩි වින්දනයක් තියෙනවද බලන්න. සියලු වින්දනයන් දුකට හේතුයි. සෑම සුඛ වින්දනයක්ම දුක්ඛ වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. සෑම පිපෙනා මලක්ම හවස පර වෙනවා. පරවුණාම මේක කුණු ගොඩේ තියෙන උදේට මෙන්න උපාසකම්මගේ ඔළු උඩ තියෙන්නේ මල්වට්ටිය නළල මත තියෙන්නේ. දැන් තා පොඩ්ඩකින් ඔය තියෙන මල් ටික කොහෙද තියෙන හවස ඔලුඩද නන්න හරි ඔය වගේ සෑම සිතුවිල්ලක්ම පර වෙනවා සෑම සිතුවිල්ලක්ම පර වෙනවා කුණුගුලට යනවා කැන්දන් යන්නන් රන්මන් මාලා දාලා කියලා කියපු ගට්ටි අවසානේ ඉන්නවනම් හිතපන් නැත්තම් ඵලයන් යන්න ඒ විදියට එළවන්නේ ඒ කියන්නේ පර වෙලා මුල් කාලේ මගේ කුමාරයා මගේ ලස්සනයි කියලා හිතන් ඉන්නෝ දැන් මේ නාගේ හොන්තුව කවද්ද මැරෙන්නේ කියලා බලන් ඉන්නවා හැම දෙයක්ම පර වෙනවා අවසානේ අපේ ජීවිතේ අපිට එපා වෙනවා නැද්ද ලෙඩ දුක් රෝග වයස දත් කැක්කුම් කොන්දේ කැක්කුම් අතපය කැක්කුම් ඇස් පේන්නේ නැති ඒවා වාඩි වෙන්න බෑ ටොයිලට් එකේ නැගිටින්න බෑ අනේ වයසට ගියපු හාමුදුරු කෙනෙක් කියලා මට ආයුෂ්මතුනි මේ මං අද මැරෙනවා නම් කැමතියි ඒ දොස්තරයා කියනවලු අවුරුදු 25 කෙනෙක්ගේ වගේ හાર્ට් එක ගැහෙනවා කියලා. බොඩි එක මේ පරණ වෙලා ගිහලා නෙමුණට හාමුදුරන්ගේ හાર્ට් එක හොඳට වැඩ කරනවා. දොස්තර කිව්වලු අවුරුදු 25 26 කෙනෙක් වගේ හાર્ට් එක ගැහෙන්නේ හාමුදුරු මැරෙන්නේ නැහැ කිව්වලු ලේසියෙන්. ඒ උන්වහන්සේ කියන්නේ අර තියෙන කැක්කුම් වේදනත් එක්ක වැසිකිළියට ගිහිල්ලා වාඩි වෙන්න බැරි කමත් එක්ක කියන්නේ අනේ මං අද මැරෙනවා නම් කැමති එකේ ඉන්නවා මැරෙන්නේ නැහැලු හાર્ට් එක හොඳයි වෙනාගේ හાર્ට් එක නරක වෙලානේ බොඩි එක හොඳට දීදි මැරෙනවා මෙයාගේ බොඩි එක ඔක්කොම ගිහිල්ලා හાર્ට් එක හොඳයි කියන්නේ අර වාහනේ ඔක්කොම දිරලා එන්ජින් එක හොඳයි වෙනේවා බොඩි එක හොඳයි එන්ජින් එක යන්නේ මේක එන්ජින් එක හොඳයි අපිටත් අපිව එපා වෙනවා හැමතිස්සෙම මායාවෙන් නිදහස් වෙලා පරම ධනය හම්බ කරන්න සතුටින් ජීවත් වෙන්න. කාටවත් නැති කරන්න බැරි සතුටකින් ජීවත් වෙන්න ඕන. දැන් නැති කරන්න පුළුවන් සතුටක් තියාගත්තොත් දුක් විඳින්නද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. නැති කරන්න පුළුවන් සතුටක් තියාගත්තොත් දුක් විඳින්න වෙනවා. ඔබේ සතුට නැති කරන්න බැරිද කාටවත්? සුනාමියකට හොරෙකුට හතුරෙකුට ගින්නකට ජලයකට ගම් වතුරකට ඔබේ සතුට ඔය දැනට සතුට වෙවි ඉන්න දේවල් නැති කරන්න පුළුවන්ද බැරිද භෞතික දේවල් නම් තියෙන්නේ භෞතික දේවල් තුලින් නම් ඒ සතුට තියෙන්නේ ඒ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ යම් කිසි ක්‍රියාකාරකමකට ඔබේ සතුට නැති කරන්න පුළුවන් එහෙනම් ඔබ පරම සතුට සොයන්න ඕන. මොකද්ද සැබෑ සතුට? පරම සතුට. නිබ්බානං පරමං සුඛං. මොකද්ද මේ? නිබ්බාන, නිර්වාණ. පාලි වචනය, සංස්කෘත වචනය. නිවින්න යද්දී ඇයි අපි දල්ව ගන්නේ? කොයි බාහිර තැනක දැල්වෙනවද කියලා බලන්න දැල්වෙන ඔක්කොම නිවා දමන. හිත දැල්ුණොත් අඳුර වැඩි වෙනවා. හිත නිවුණොත් ආලෝකය උදා වෙනවා. ඒ කියන්නේ සහනය සැනසෙල්ලට කියන්නේ ආලෝකය කියලා. ඔබට වඩා ඔබේ සිත ප්‍රබලයි නේද? ඒ කියන්නේ ඔබට පාලනය කරගන්න බැරි හිතක් ඔබ ළඟ තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔබට වඩා ඔබේ සංසාර කර්ම බලවේගය බලවත්. ඔබ දන්නවා සමහර වෙලාවල් වලට යම් කර්ම බලවේග ප්‍රබල වුණාම ප්‍රඥාව කොච්චර වැඩුවත් බුදුවරු ළඟ හිටියත් රහතන් වහන්සේලා ළඟ හිටියත් ඒ කර්ම බලවේගයේ තියෙන ප්‍රබලත්වය නිසා ප්‍රඥාවේ බලවේගයකට යටත් වෙනවා. එහෙම නැද්ද? වෙනවා. ආනන්තරය පාප කර්ම කියන්නේ ඒවා. ඒව නිවැරදි කරගන්න දැන් අපිට පවා දහමට ගරහලා යම් යම් තැන්වලට ගිහිල්ලා ඒගොල්ලෝ කනස්සල්ලට පත් වෙලා පීඩාවට පත් වෙලා ඇවිල්ලා සමාව අරගෙන සමා වෙන්න කියලා ගියා. ඉතින් අපිට ඒක හොඳයි. නැත්තම් ඒගොල්ලන්ට ඒවයින් මානසික පීඩන ආතති ඒ වගේ මරණ මොහොතේ හරි අනේ අපි නොදැන වහසි බස් වලට රැවටිලා ධර්මයට ගැරහුව නේද කියන ශෝකයෙන් මිය ගියොත් එහෙම ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අවසානේ නිකන් තැවිල වැඩක් නැහැ නේද? ජීවිත කාලේ ධර්මයට ගරා ගහනවා ඉඳලා අර දේවදත්ත වගේ. දේවදත්ත මුළු ජීවිත කාලෙම බුදුහාමුදුරන්ට ගැරහුවා. අවසාන මොහොතේ සමාව ගන්න හිතුවා. හම්බුණාද? නැහැ. ඒක හම්බුන්නේ නැහැ. දේවදත්තට එන්න හම්බෙන්නේ නැහැ කිව්වා. සමාව ගත්තනම් ඔක තව අඩු වෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන ධර්මත් එක්ක කටයුතු කරද්දී. මොකද චේතන පුහුදුන් භාවයේ ඉඳගෙන ධර්මයවත් හාමුදුරුවවත් කවුරුවත් විවේචනය කරන්නවත් මේ ප්‍රබේධනය කරන්නවත් යන්නේ නැතුව මොකද කරන්න ඕන? වහවහ තමන්ගේ හිත පිරිසිදු කරගන්න, තමන්ගේ මේ පුහුදුන් භාවය දුරු කරගන්න උත්සාහ කරන්න. අපි හිතමු වැඩකටම නැති කෙනෙක් හරි වේවා විවේචනය කරන්න යන්න එපා. දේශපාලකෙක් හරි වේවා, ගිහියෙක් බණ කියනවා හරි වේවා, කමන්නේ බණක් කියන්නේ මොනවා හරි ඕ මහ ලොකු වැරදි නෙමෙයිනේ. ඔය කියද්දී තමන්ගේ හිත පිරිසිදු කරගන්න. දැන් රහත් වෙලයි කියලා බණ කියන ඕන තරම් අය ඉන්නවා. කමක් නැහැ, හොඳයිනේ. අර පාලමක් උඩ වෙලා ගඳ සුරුට්ටව බොන මිනිහෙකුට වඩා හොඳ නැද්ද? හොඳයි. ඈ කසිප්පුකාරයෙකුට වඩා හොඳයිනේ. බණක්නේ මොකක් හරි කියන්නේ හැදෙන්න. කමක් නැහැ, ඒකට කමක් නැහැ. ඒව විවේචනය කරන්න යන්න එපා. තමන්ගේ හිතම පිරිසිදු කරගන්න බලන්න. මොකද හේතුව ඒව විවේචනය කරන්න ඕන ඔබ රහත් වෙලා බුදු වෙලා. මොකද විනිශ්චයකරුවෙක් වෙන්න ඕන ඒ ශේස්ත්‍රය තුල ප්‍රවීණයෙක් වෙලා. මේ ධර්මය ගැන අගක් මුලක් දන්නේ නැතුව විවේචනය කරන්න යන්න. එතකොට දුවගෙන ඇවිල්ලා ඔබෙන් ඇහුවොත් එහෙනම් මට කියනෝ හරියක මොකද්ද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. අන්න ඒ නිසා කවදාවත් වරද විවේචනය නොකරනු හරිදී නොදන්නා තාක් කල්. අදල හිතර ගන්න. මොකද්ද? වරද විවේචනය නොකරනු හරිදී නොදන්නා තාක් කල්. හරිදී දැනගෙන මිසක් ඒක වැරදි කියන්නේ හරිදී දන්නේ නැත්තම් කරන්න එපා. මෙතෙන්දී අභියෝගය ධර්මයවත් වෙන කෙනෙක්වත් වෙන දෙයක්වත් නෙමේ. මෙතෙන්දී අභියෝගය ඔබට ඔබමයි. අපි අහලා තියෙන්නේ, අපි තේරුම් ගන්න තියෙන්නේ මම බණ අහලා මම තේරුම් ගන්නවා කියලා නෑ. මම බණ අහලා මම නැති කර ගන්නවා. ඒ ක්‍රමය දන්නවද? මම බණ අහලා මම තේරුම් ගන්නවා. ඒක ඒක දැනගෙන හිටියා. මම බණ අහලා මම නැති කර ගන්නවා. නිවන තේරුම් ගන්න ගොඩාක් උගත්කම් ඕනේ. ඔය උගත්කම් තියන අයද බුද්ධ කාලේ නිවන් දැක්කේ නෑ. මේ හිතේ තියෙන අවශ්‍ය ප්‍රශ්න විසඳ ගන්නවා. අපේ ප්‍රශ්නේ අපි තුල තේරුම් ගන්න අපිට හැකියාවක් තියෙනවා නම් ලොකු උගත්කම් වලින් පටලවා ගත්ත නැති බුද්ධිය ප්‍රඥාවන්තව බලනවා නම් මේක හරිය ලේසි තේරුම් ගන්න. ස්වභාව ධර්මයේ විතර තේරුම් ගන්න පහසු දෙයක් තවත් නෑ. ඇයි හේතුව? නිරායාසයෙන් යමක් ඔබ වෙත පිවිසේද ඒ තමයි නිර්වාණය. නිරායාසයෙන් යමක් ඔබ වෙත පිවිසේද ළඟා වේද සමීප වේද පාත්‍ර වේද ඒ තමයි නිර්වාණය. නිරායාසයෙන්. ඇයි ඔබට ඒ දැනීම ඒ සුවය නොදැනෙන්නේ? ඔබ හැම විටම මමත්වයෙන් ආයාසයෙන් යමක් පතනා නිසා. ඔබට එය මගහැරී යන්නේ යමක් ඔබ ආයාසයෙන්ම පතනා නිසා. ආයාසයෙන්ම සොයද්දී නිරායාසයෙන් මුණගැහෙන්නේ. හරියට ඒක මේ වගේ. පොඩි දරුවෙකුට කියන පුතේ ඉදිකට්ටක් අරන් එන්න කියලා, මේ පොල්ල කවදාවත් ඉදිකට්ටක් දැකලා නැහැ. මිනිහට හිතා ගන්න බෑ ඉදිකට්ට කියන්නේ මොකද්ද කියලා. මිනිහා හිතනවා මේක මෝල් ගහක් වගේ එකක් වෙන්න ඇති කියලා. දැන් මිනිහා ඉදිකට්ටේ කියලා මෝල් ගහක් වගේ එකක් හෙව්වොත් මොකද වෙන්නේ? කවදාවත් මේ මිනිහට ඉදිකට්ටක් හම්බ වෙන්නේ නැහැ. ළමයෙක් යවන පාරට පුතේ වයන් වාහනයක් එනවා කිව්වා. වාහනේ මාම කෙනෙක් ඇයි ඔය වාහනයක් එනවද කියලා පාරයින්ට බලාගෙන ඉඳලා එක්කන් එන්න කියනවා. කොල්ල ඉඳන් ඉන්නවා මේ රෝද හතරේ කාර් එකක් වාහනයකින් තමයි මෙයා දැන් එන්නේ කියලා. පාරයින්ට වෙලා බලාගෙන ඉන්න වාහනයක් එනකම්. පස්සේ බලනකොට එන්නේ මාම බයිසිකලෙන්. බයිසිකලේ වාහනයක් නෙමෙයිනේ. බයිසිකලේ බුංගල ගියා. ඉතින් මාම හැමතැනම කරකිලා ආයි ඇවිල්ලා කියනවා, මෙතනින් දැන් මං 3-4 පාරක් එහෙම ගියානේ හොයාගන්න බැරුව. ඒක තමයි අපේ අම්මා කිව්වේ වාහනයක් එයි කියලා. මං ඉතින් වාහනයක් බලන් හිටියා. හම්බුන්නේ නැහැ. නිවනත් ඔන්නෝමයි. ඔබ ළඟින් එහෙම යනවා. බුද්ධ ආගමේ කියලා දුන්නා විදියට, අරාගමේ කියලා දුන්නා විදියට, මේ ආගමේ කියලා දුන්නා විදියට බලාගෙන ඉන්නවා. පස්සේ බලනකොට මොකද අර තමන් පතන විදියේ නිවන. බුද්ධාගමේ අය බුද්ධාගමේ විදියේ නිවනක්, කතෝලික කෙනා කතෝලික විදියේ නිවනක්, මුස්ලිම් කෙනා මුස්ලිම් විදියේ නිවනක්, හින්දු කෙනා හින්දු විදියේ නිවනක් හොයනවා. නිවන හොයාගන්න බෑ. නිවන මෙහෙම මෙහෙම යනවා. ඒ ළඟින් මෙහෙම යනවා. මොකද එයා හොයන්නේ අර ඔළුවට දාපු වාහනේ. සත්‍ය anu e කිසිවක් නොවේ. දැන් කොහොමද හොයාගන්නේ? පෙර දැනුමින් බලන්නේ නැතුව අවදීන් බලන්න. ඔබ හිතාගත්ත නිවන නෙමෙයි ඔබට ලැබෙන්නේ. කට්ටියක් බලාගෙන ඉන්නවා නිවන් දකින්න. දකින්නවා කියන එක අපේ මොලේ අඳුනගෙන තියෙන්නේ කොයි විදියටද? දකින්නවා කියන වචනේට නිර්වචන ටිකක් හැදිලා තියෙන ඔළුවේ. මොකද්ද දකින්නවා කියන්නේ? දකින්නවා කියන්නේ වර්ණ දැකීම. දකින්නවා කියන්නේ හැඩයක් දැකීම. දකින්නවා කියන්නේ ස්වરૂපයක් දැකීම. දැන් මොලේ හොයන්නේ ওই විදියට. දැන් නිවන් දකින්න, නිවන් දකින්න, නිවන් දකින්න කියනෙහි ඒ මැසේජ් එකෙන් බලන්නේ මෙයාට ඔළුවට දීලා තියෙන නිර්වචනයෙන් එයා බලන්නේ. නිවන් දකීද? නිවන් දකින්නේ. නිවන් ලබන්න කියනවා. ලබනවා කියන දේ මොකද්ද? මම ඉන්නෝ ලබන දෙයක් තියෙනවා. සැහැල්ලුවක් වගේ එකක්, උඩට ගියා වගේ එකක්, ආලෝකය වගේ දෙයක්, වෙනස් වෙන එකක්. මම ලබයි, මම ලබයි. ඔය ඔක්කොම වැරදි. ඔය එක ආකාරයකවත් නිවන ලැබෙන්නේ නෑ. නිවන් ලබන්නත් බෑ, නිවන් දකින්නත් බෑ. දැන් මොකද කරන්නේ? මාත් එක්ක තරහ වෙන්න එපා. කලින් ඕගොල්ලන්ට වැරදි ඉගැන්වීම් කරපු අයත් එක්ක තරහ වෙන්න. එතකොට මන් නෙවෙයි මේ වැරද්ද කරලා තියෙන්නේ. කවුද? කලින් කට්ටිය. ඒගොල්ලෝ ඕගොල්ලන්ට ඉගැන්වුවා නිවන් ලබන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියලා. දැන් අතරමං වගේ පේනව නේද? දැන් නෙමේ අතරමං උනේ, කලින් අතරමං වෙලා හිටියේ. දැන් අතරමං භව පෙන්නවා, අතරමං වෙලා ඉන්න භව පෙන්නවා. කවුරු හරි කෙනෙක් දැන් අපි පාරක යනවා. මේ මිනිස්සයා දන්නවා මේ පාරේ මේ කෙලවරක් නැහැ, මෙයා මේ පාර වරද්දගෙන තමයි මේ පැත්තේ මේ යනවා ඇත්ති කියලා නතර කළාම කොහෙද යන්නේ? මේ අපි යනවා මේ නුවරට යන වැරදි පාරක. මේක නුවරට යන්න බෑ, මේක මෙතනින් ඉවරයි. ආයි හැරිලා යන්න වෙයි. දැන් එතන ඉඳලා මේගොල්ලන්ගේ පපු ගැස්මයි මේ කලබලේ වැඩි වෙනවා. එතකොට කෙනෙක් හිතනවා මේ යෝධය තමයි කෑවේ. ඈ අපි අගේට ආවා, මේ යෝධය පාර නතර කරලා පාර වැරදි කිව්වා. එතකොට ඔබ වැරදි භාරයේම වැරදි අවබෝධයකින් යන තාක්කල් මොකද වෙන්නේ? ඒකේ අර හද ගැස්ම ඇති වෙන්නේවත්, කලබලයක් ඇති වෙන්නේවත් නෑ. වැරදි පාර හරියි කියලා හිතාගත්තාම ඔහි යනවා. හැබැයි කවදාකරි පල්ලමට වැඩෙනකන් යනවා. එතකොට කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්නේ අපිව නිකන් තිගැස්මකට ඇති කරපු කෙනෙක්. මේ මිනිස්සු මේ යන පාරේ වැරදි කිව්වනේ. මේ මිනිස්සු වැරදි කිව්වේ වැරදි නිසා. දැන් ඔබ ඉන්න තැන අපායට බරයි, පෙරේත ලෝකෙට බරයි, සතර අපාය නියතයි කියලා බය කළාම කියනවා මේ මං අගේට ඒ දවස්වල හරි ලස්සනට නාට්‍යයක් බීලා ඇන්දවට අඩියක් ගාලා හිටියා. දැන් නෑ, දැන් ඒක නැති කරා. උපාසකම්මල ටික නාට්‍යයක් බලාගෙන මොනවා හරි දෙයක් හදාගෙන ෆුඩ් සැලඩ් එකක් කාලා ගෙදරට එලා හිටියා. මේ ආමුදුරු අපාය බයක් ඇති කරා, නිවනක් ගැන කතා කරන්න පටන් ගත්තා. මේ රටේ බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද? කොච්චර ඉන්නවද? බෞද්ධයෝ කෝටියක් නැහනේ. ඈ ලක්ෂ 72ක් ඉන්නවලු. ලක්ෂ 72 සිංහල අයනේ. ඔය ඉන්නේ කෝටියක් විතර. සිංහල ඔක්කොම බෞද්ධය නෙමෙයි. ඔව්. දැන් ඒද බෞද්ධ 72ක් හදනවා. හැබැයි ඔය බෞද්ධයෝ ඔය 72ම බෞද්ධ කියන වචනේ නමේ තේරුම දන්නේ නැහැ. දැන් අඩුම ධර්මේ Tamanට දාපු තියෙනවනේ. Tamanට දාපු නම තියෙනවනේ. අඩුම තරම ඉගෙන ගනි කිව්ව Tamanda දාපු නමේ තේරුම. මම ගොඩක් වෙලාට නමක් කිව්වා, මම අහනෝ පියදාස හරි කියලා කිව්වා, මම අහනෝ මොකද්ද නමේ තේරුම? ඒක නම් දන්නේ නැහැ. පියදාසට එන ලියුම් කඩනවා, පියදාස කිව්වහම යනවා. අර නිකන් අර සත්ව සංඥාවක් වගේ. අර ටොමියා කිව්වහම එනවනේ. ටොමියා දන්නේ නැහැනේ ටොමියා කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ අර සත්ව සංඥාවෙන් එහෙම යනවා නිසා දන්නේ නැහැ. Thank you. බෞද්ධ කියන නමේ තේරුම දැනගන්න. බෞද්ධ වෙලා නැහැ සද්ධර්මය අවබෝධ කර කිසි කෙනෙක්. ඔක්කොම භවයෝ. භවයේ ඉන්න කෙනෙක් බෞද්ධේ නෙමේ. භවයේ ඉන්න කෙනෙක් බෞද්ධෙක් නෙමේ. පින්නතුනේ මෙච්චර නිවන පහසු වුණාද කියලා අපිට හිතෙනවා. ඒකයි සමහර අය අද කාලේ ඔය කියන විදියට නිවන් දකින්න පුළුවන්. ඉස්සර එක එක වෘත සමාදානම් වෙලා පින්ඩපාත වෘතේ ඉඳගෙන ආරණ්‍ය වෘතේ ඉඳගෙන ගල් ගුහාවල්වලම ඉඳගෙන මුළු ජීවිතේම කැප කළා මහාන වෙලා පස්සෙන් ගිහිල්ලා ගුරුවරුන්ගේ පඩිකම් හොදලා මලු පෙත් ඇමදලා එහෙම ඉගෙන ගන්න තිබුණු දහම මෙච්චර සරල වුණේ කොහොමද කියලා තේරුණානේ. එහෙම කල්පනා කරනවා. දැන් අපි වාහනයක් අඩුවට බාණ්ඩයක් හරි අඩුවට විකුණන්න තිබුණොත් එහෙම, ගොඩක් අඩුවට තිබුණොත් එහෙම, මොකද මෙච්චර මේක අඩුවට දෙන්නේ? මොකක් හරි ලඩක් ඇති. එහෙමම හිතනවා. ඒ මනුස්සයර හදිසියට හරි උමනාවට හරි කැමැත්තෙන් හරි අඩුවෙන් දුන්නොත් මොකක් හරි හිතන්නේ? මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති මේක අඩුවට දෙන්නේ. අපිත් හරි විදියට නම් ඔයත්තන්ට එහෙම අඩුවට දෙන්න හොඳ නැහැ. ලොකු රැග් එකක් දීලා මේක දෙන්න ඕනේ. අවුවෙහිටවල දීලා එරමිනිය ගොතලා දවස් ගණන් තියලා පියවර මන්නලා උදේ 4ට 5ට අවදි කරලා රැ 11 12 වෙනකන් භාවනාවල් වල යොදවලා ඔළුවෙන් හිටවල තියලා එහෙම දුන්නනම්
ඒ හරිනේටි
ඕන් එකක් සල්ලි මුකුත් භාවිතා කරන්න බෑ. බැංකු පොත් ඔක්කොම අයින් කරලා ඔළුවේ කෙස් බාලා බුලත් විට පණ එක නතර කරලා දුන්නනම් හරි ගැඹුරුයි. දැන් බුලත් විට කන්නත් දෙනවා, ෆෝන් එක භාවිතා කරන්නත් දෙනවා, බැංකු පොත් ටිකක් තියා ගන්නත් දෙනවා, ඈ ඕම ඒසී දාලා දෙනවා, දාඩිය දාන්නවත් දෙන්නෙත් නැහැ. හරි ෂෝක් මේ කියන ඉතින් මෙච්චර සැහැල්ලු වුණාද මේ ධර්මය? ඔව් තාත්ත විඳ දුක් පුතාල විඳින්න උවමනාව නැහැ. බුදුහාමුදුරුවෝ විඳ දුක් අපි විඳින්නේ නැහැ. අපි විඳ දුක් අපි ඔයත්තන්ට දෙන්නේ නැහැ. අපි මේ කවබෝධ කරගන්න එන මහා කාලෙදි රත් වෙච්ච ගල් ගෙඩි උඩ භාවනා කළා. හක්කට ලී කෑලි දාගෙන වීර්ය කළා. නිදිමත එනවට රෙති තෙමල ඇඟේ දාගෙන භාවනාවන් වල කළා. රාත්‍රී දෙකට නැගිටලා භාවනාවන් පුරුදු කළා. දවසකට පැය 8කට වැඩි භාවනා කාලසටහනක කටයුතු කළා. ඒ දුක් එකක්වත් නැහැ. හැබැයි මතක තියාගන්න තමන් පෞද්ගලිකව යම් මහන්සියක් කැපවීමක් නම් කරන්න උවමනයි. තාත්තට පුළුවන් බයිසිකලේ අරන් දෙන්න, පදින්න පුරුදු වෙන්න, බැලන්ස් එක ඉගෙන ගන්න තමන් කරගන්න ඕන. ඒකත් ඒක දෙන්න බෑ තාත්තලටනේ. බයිසිකලේ බැලන්ස් එක ගණන්ලා දෙන්න පුළුවන්ද තාත්තට? බැලන්ස් එක ගණන්ලා දෙන්න බෑ. ඒ නිසා මේ නිවන හරියට බැලන්ස් කරගන්න එක, සමබර කරගන්න එක ඔබ යුතුකම. කොතනින්ද ඔබ දකින්න ඕන? සදහම් මැසින් ලොව දකින්න. ඔබ ඇත්ත වශයෙන්ම ওই දකින ඇස් දෙක සදහම් මැසද? නෑ, නිකම් මස් ඇස් දෙකයි මනසයි සම්බන්ධ කරලා අතීත ගුණ ගොඩෙන් වර්තමානය බැලීම. සාමාන්‍ය පුහුදුන් ක්‍රියාවලිය මොකද්ද? අතීත ගුණ ගොඩ අවදි කරලා වර්තමානය බැලීම. සදහම් මැසෙන්නේ අතීතයට සාපේක්ෂිතව වර්තමානයේ කෙරෙහි ඇලෙනවා, ගැටෙනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා. මේකත් දෙයක්. දහමත් දිහා බලන්නෙත් එහෙමයි. තේරුණානේ? පුජ්‍යලේ දිහා බලන්නෙත් එහෙමයි, හාමුදුරු කෙනෙක් දිහා බලන්නෙත් එහෙමයි, කවුරු දිහා බලන්නෙත් එහෙමයි. දැන් අනිත් ආගමිකයන්ගේ ඔළුවට කොයි විදියටද වැටලා තියෙන්නේ හාමුදුරු කියන කෙන? ඒ විදියට තමයි ඒගොල්ලන්ට අපේ පේන්නේ. තේරුණානේ? ඒක පලාතක් තිබුණා. ඒ පලාතේ සාමීන් වහන්සේලා බොහෝම පින්න පාත වැඩගෙන වැඩ ඉන්න නිසා ඒ පලාතේ මිනිස්සු මේ බයිසිකලෙන් බැහැලා තල්ලු කරගෙන යන්නේ. හාමුදුරු කෙනෙක් දැක්කහම කානුවට බැහැලා කැලේට වෙලා ඉන්න හාමුදුරුවරු වැඩම කරලා ඉවර වෙනකන්. ඒකන මාතර පැත්තට, තංගල්ල පැත්තට යන්න ඕන. හාමුදුරුවෝ දැක්කහම බැහැලා යන බයිසිකලේ නැගලා යන්නේ. මොකද හේතුව? හාමුදුරුවොත් එක්ක එකට ගංජ සුරුට්ටුව ගහන බොරවල් නේ ඉන්නේ. ඉතින් ආයි මොකටද බෑලා යන්නේ කියලා, මම නැගලා යනවා කියලා බැහැපු බයිසිකලේ නැගලා යනවා. එහෙම තමයි. හරි කල්යාණ මිත්‍රය ලැබුණ නැතුනොත්, උපදේශය හම්බුනේ නැති වුණොත්, පාප මිත්‍රය සේවනය වුණොත් ඒක එහෙම වෙනවා. තරහ ගන්න දේවල් නෙමෙයි ඒක, ස්වභාවයක්. දැන් ගංජා හිම තහනම් කළාට මේ දුම්කල වලට වඩා ගංජා හොඳයි. ගංජා බිව්වාම හොඳ නිර්මාණශීලී අදහස් ඇති වෙනවා. ඔය ටෙලි නාට්‍ය රචකයෝ, සංගීතඥයෝ, ගායකයෝ සෑහෙන්න බොහොම උනන්දුයි පාවිච්චි කරන එක. හැබැයි නිවන් දකින්න අමාරු ගංජා ගහලා හොඳයි. ඒක කරන්න පුළුවන් නැත්තම් නිවන් දකින්නත් ඕක පාවිච්චි කරන්න ඉඩයි. මේක ගහගෙන පොඩ්ඩක් බණක් ඇහුවනම් නිවන් තීරෙයි කියලා ඉදන්නවා. ඒක අර මනෝමය ස්වභාවය ඇති කරන ගුණය නිසා මේක මනෝමය ස්වභාවය නිදහස් වෙන්න තියෙන්නේ. මනෝමය ස්වභාවය නිදහස් වෙන්න තියෙන්නේ. දැන් මෙහෙට ඇවිල්ලා මනෝභාවයන් මම ඇතුළත් කරන්න උත්සාහ කරේ නෑ. ඔබත් මම හිතන්නේ මනෝභාවයන්ගෙන් පුළුවන් තරම් නිදහස් වෙන්න ඇති. ඒ කියන්නේ සම්මා සංකප්පයට එන්නේ නැති ටික ටික. සම්මා දිට්ඨියට එන්නේ නැති ටික ටික දෘෂ්ටි දමනය කරගෙන සමනය කරගෙන දුරු කරගෙන එන්නේ නැති. සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. සම්මා සංකප්පය කියන්නේ සංකල්පයක් නෙමෙයි. සම්මා වාචා කියන්නේ වචන නෙමෙයි. සම්මා වාචාවෙන් මේ කතා කරන්න බෑ කවුරුත් එක්ක. සම්මා වාචාවෙන් මේ කතා කරන්න බෑ. එහෙම මේ මං කතා කරන්නේත් මිත්‍යා වාචාව අරගෙන කතා කරන්නේ. අන්න ඒක නිසා ඒකට සම්මා වාචාව කියලා කියනවා. මොකද කියනෝනේ ඇත්ත. ඒකයි කාටවත් ලෝකෝත්තර වචන හදලා නැහැ. බුදු කෙනෙකුටවත් ලෝකෝත්තර වචන නැහැ. තියෙන්නේ ලෞකික වචන. මාගදී භාෂාව වේවා, පාලි වේවා නේද? මග කියා දුන්න භාෂා හරි මොනවා හරි කියලා හරි සංස්කෘත වේවා මොනවා හරි මේ මේ ලෞකික ලෝකේ හදපු වචන තියෙන්නේ. සත්‍ය වූ වචන නැත. සත්‍ය වූ දෘෂ්ටි නැත. සත්‍ය වූ සංකල්ප නැත. නිවන සාන්දීප්තිකයි. මේ මොහොතේ අත්දකින්න පුළුවන්. ගොඩාක් ආගම් වලින් කියවෙන දේවල් මේ ලෝකෙ මේ ජීවිතේ අත්දකින්න බෑ. බුද්ධ ආගමෙන් කියවෙන දේවලුත් බෑ. තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය පුළුවන්. සාන්දීප්තික නැහැ. මෙතන ඉන්නේ බුදුවරුන්ට සාන්දීප්තික වෙන්නේ අපිට සාන්දීප්තිකයිද? අපිට සාන්දීප්තික නැහැ. අගනිට්ටා බ්‍රහ්ම ලෝකේ මේ සංඥානා සංඥා ඔය කියන දේවල් පිට තියෙනවා කියන එක සාන්දීට්ටික නෑ. අඩුම ධර්මයේ වෘක්ෂ දේවතාවෙක්වත් සාන්දීට්ටික නෑ. ඉන්නවද නැද්ද දන්නේ නෑ. මම ලස්සන වැකියක් ලිව්ව පහුගිය දවස්වල. දෙවියන් සොයනවා වඳින්නට මිනිසෙක්. දෙවියන්ගෙන් ඇහුවොත් ඔබ මොකද කරන්න කියලා. ඒ මනුස්සය ඒ දෙවිය හොය හොයා යන්නේ ගමක් ගමක් පාසා මට වඳින්න අර මාතලේ දිව්‍ය පුත්‍රයා වන්දා වගේ නේද? ඈ ධර්මයේ හැසිරෙන කෙනෙක් හෙව්වනේ වඳින්න. දෙවියන් හොයනවා වඳින්නට මිනිසෙක්. එතකොට දෙවියන්ට පේන්නේ මොකද්ද? මිනිසුන් හොයනවා වඳින්නට දෙවියෙක්. බුදුදහමේ අවබෝධය පැනනක් ගාම දෙවියෝ වඳිනව නෙමෙයි දෙවියන් ඇවිල්ලා තමන්ට වඳිනවා. දෙවියන්ට වඩා පිරිසුදු හිතක් තමන්ට ඇති වෙනවා. ඇයි එච්චර මේ දෙවියෝ පස්සේ ගිහිල්ලා ඒ දෙවියන්ගෙන් පූජවට්ට තියේ තියා කැමර ගහගා ඉල්ලන්නේ මොනවද මේ? ආධ්‍යාත්මික අවබෝධය නම් නෙමෙයි. හිතනවා ජීවිතයේ සියල්ල සාර්ථක කරන්නේ සල්ලි, ගේදොර, ඉඩකඩම්, මිල මුදල් කියලා. ඒ වෙනුවෙන්ම මුළු ජීවිත කාලයම ඔහේ සත්තු වගේ වැය කරලා දානවා. මොනවද? සල්ලි වෙනුවෙන්. රස්සාවක් වෙනුවෙන්. හරි නිෂ්ඵලයි. හරි නිෂ්ඵලයි. මට භාග්‍ය ලැබෙනවා පිරිවෙන් අධ්‍යාපනයේදී පළවෙනි පන්තියට ගියපු දවසේ පාලි හාම් පාලි උගන්නන හාමුදුරුවන්ගෙන් ওই ප්‍රශ්නේ අහන්න. මෙහෙම ඉගෙනගෙන ගිහිල්ලා මොකද වෙන්නේ හාමුදුරුවනේ? මෙහෙම ඉගෙන ගිහිල්ලා පිරිවෙන් අවසානය ඒක කරගන්න පුළුවන්. සස්පෙන්ඩ් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ සස් පෙළ ඉටික කරනවා. ඊට පස්සේ ඉතින් එක පාරක් බැරනම් දෙපාරක් හරි ගල කොහොම හරි විශ්වවිද්‍යාලේ දාගන්නවා. දාලගෙන ඉවරලා ඊට පස්සේ විශ්වවිද්‍යාල යනවා. ඒ ඉතින් රැග් එක එහෙම කාලා අවුරුදු 5ක් 6ක් හේ ස්ටයිල් රැග් මේවා කරලා යෝජන එහෙම කරලා එනවා. ඇවිල්ලා ඉතින් දා අවුරුද්දක් දෙකක් විතර ඇමති කෙනෙක්ගේ පස්සෙන් යනවා. ඊට පස්සේ ඌට වැඳලා කොහොම හරි ගුරුපත් වීමක් ගන්නවා. මං කොප හාමුදුරන්ගේ පඩිය 12500යි. මං ඔච්චර කට්ටක් ගන්න 12500ක් ගන්න. ඊට පස්සේ ඉතින් අවුරුදු 10ක් 12ක් විතර උමු වැඩ කරගෙන ඉන්නකොට පරිවේනාධිපති කෙනෙක් විදුහල්පති කෙනෙක් වෙනවා. හරි. දැන් ලොකුම தත්ත්වය මොකද්ද? මෙච්චර කඩු ගොඩක් කාලා යන්නේ පරිවේනාධිපති වෙන්න විදුහල්පති වෙන්න. මං අහුව දැන් මෙහි පරිවේනාධිපති හාමුදුරු සතුටෙන්ද ඉන්නේ? උන්වහන්සේ දීපු උත්තරේ තමයි හාපෝ නෑ. අපි විතරවත් සහනයක් නැහැ. මුළු පිරිවෙනේම තියෙන ප්‍රශ්න තියෙනවා. පන්සලේ ප්‍රශ්න තියෙනවා. ගමේ ප්‍රශ්න තියෙනවා. උන්වහන්සේ දැන් ලෙඩ වෙලා දෙන්නේ මේ ප්‍රශ්න ගොඩටම මුණ දීලා. අපිට විතරවත් නිදහසක් නැහැ. අපි ගෙන්නුව ගෙදරకి පන්සලට ගිහින් නිකන් හිටියා. දැන් සතුට දිනනවද එතන? සතුට නැහැ. ඔබ අහලා බලන්න ඔබ යන ගමම් මගේ කෙළවරේ සතුට දිනනවද කියලා. ඉතින් මං කල්පනා කරා මේ මෙච්චර කට්ට මෙච්චර පොඩි දෙයක් වෙනුවෙන් ඇයි කන්නේ කියලා. ජීවිතේ හිතෙන්නේ නැද්ද මෙච්චර දුකක් විඳින්නේ ඇයි මෙච්චර දෙයකට කියලා. වටින දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න. මේ සුළු ධනයක් වෙනුවෙන් නෙමෙයි මේ කාලය ඔබ ගත කරන්නේ. මහ ධනයක් වෙනුවෙන්. මොකද්ද මේ මහ ධනය? ඔබ දවසින් දවස ඉගෙන ගන්නවද කියලා බලන්න. සතුටෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවද? එච්චරම ඔබෙන් අහන්නේ. ඔබ දවසින් දවස ඉගෙන ගන්නවද සතුටෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න? අන්න ඒක තමයි පෝසත්කම. අන්න ඒක තමයි ධනය එකතු කිරීම. පරම ධනය රැස් කරන කෙනා යා තමයි. ඔගොල්ලෝ හිතනවා නම් සල්ලිකාරයෝ ළඟ සතුට තියෙනවා කියලා. ඔගොල්ලෝ සල්ලිකාරයෝ තමයි. නමුත් මහා සල්ලිකාරයොත් කියලා කට්ටියකුත් ඉන්නවනේ. තියෙනවද කියලා බලන්න. සතුට වගේ පෙන්නනවා නේද? සතුට නැහැ. ලොකුවට හම්බ වෙනවා, ලොකුවට වේදන් වෙනවා, ලොකුවට කතා කරනවා, ලොකුවට ණය වෙනවා, ලොකුවට පොඩි ගෙවනවා. හැමදේම ලොකුවට තියෙනවා. අපි පොඩියට හම්බ ගන්නවා, පොඩියට කනවා, පොඩියට ණය වෙනවා, පොඩියට ණය ගෙවනවා. පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක අතන ලොකු වෙලා තියෙන එච්චරයි. දැන් ලංකාවේ හිටපු අර මහා බැංකු අධිපතියෙක් දැන් ණයයිනේ මිනිහා. ඉතින් අපි බොහොසත් වෙයි. ඈ මං අහලා තියෙන අර සුගිරි ගායක මේ මයිකල් ජැක්සන් උත් මැරෙනකොට ණයයි. කොහෙද මේ දේ තියෙන්නේ? එහෙමනම් ධර්මයෙන් හැරෙන්න නම් සැනසෙල්ලක් කොහෙවත් නැහැ. ඔබ මේ ධර්මය තේරුම් ගත්තේ නැති වුණොත් මොනම හේතුවක් නිසාවත් ඔබට ඒකට සමාවක් සොරි එකක් හම්බ වෙන්නේ නැම තමයි. ඔබේ ගතියට අනුව චුතිය හැදෙනවාමයි. චුතියට අනුව ප්‍රතිසන්දිය හැදෙනවාමයි. ඒ කියන්නේ පුරුදු කරපු දේ තමයි සසර යන්නේ. ඒ එකක්වත් ඔබට තේරෙන්නේ නැත්නම් මං අහන්නේ ඔබ මේ මොහොතේ සහනයෙන් ඉන්නවද, නිවීමෙන් ඉන්නවද, සතුටෙන් ජීවත් වෙනවද කියන එක පමණයි. මට වැදගත් නෑ ඈත සංසාරය ගැන. මේ මොහොතේ ඔබ සතුටෙන් නම් ඉන්නේ, ඒක තමයි ඔබේ ගතිය. පුරුදු කරන්න බොහෝ සත් ගතිය. අතහරින්න සිතෙන්. දෑතින්නේ මේ දෑතින්නම් ගොඩක් දේවල් අතහරිනවා. දෑතින් අතහැරියට සිතෙන් අතහැරෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. ඔබේ තියෙන දේවල් ඔක්කොම පන්සලේ ගිනින් තිබ්බත් හිතෙන් අතහැරෙන්නේ නෑ. ඔබේ තියෙන දේවල් ඔක්කොම දරුවන්ට ලියලා දුන්නත් හිතෙන් අතහැරෙන්නේ නෑ. හිතෙන් අතහරින්න සියල්ල. බඩු බාහිරාදී ගොඩාක් අපේ මිනිස්සු අතහැරලා ඉන්නවා. නමුත් තමන්ගේ මමත්වය අතහැරලා නැහැ. මමත්වය අතහරින්, ඒ කියන්නේ ලොකු කණුගඩ තියාගෙන පොඩි පොඩි කණු අතහැරලා වැඩක් නැහැ. ලොකුම කණුගඩ මමත්වය අතහරින්න. ඇයි අතහරින්න කියන්නේ? අතහරින්න දෙයක්වත් නැහැ පින්නතුනේ. තේරුම් ගත්තාම, එබිල බැලුවාම ලොකු මල්ලක් ඔළුවට තියාගෙන යනවා. කවුරු හරි 100 කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඔබේ ඔළුවට මල්ලක් තියනවා, පුතේ මේක හරි වටිනවා පරිස්සමෙන් අරන් ඵලයන් කියලා. මෙයා බොහෝම අමාරුයි කිලෝමීටර් 100 ගානක් මේක ඔළුවට තියාගෙන අරන් ගිහිල්ලා පෙට්ටිය ඇරලා බලන. බැලුවාම පෙට්ටියේ මොකුත් නැහැ, හිස්. ඔය අත්දැකීම ඔබ ලබන්නේ කවදාද? කිව්ව එක තේරුණාද? ඕගොල්ලන්ට දීවා අම්ම තාත්තා 100 මුත්ත එකතු වෙලා කිව්වා, පුතේ ලස්සන වටින පෙට්ටියක් සමාජයෙන් දුන්නා. මම කියන හදන මේ නම් කරපු පෙට්ටිය බොක්ස් එක මේ මමත්වයේ තියාගත්ත ඔළුව උඩ. දැන් අවුරුදු 50 60 70 100 මේ දැන් කිට්ටු වෙනවා. කවද්ද ඔබ ওই පෙට්ටිය අරලා බලන්නේ? හැබැයි යා මේ පෙට්ටිය අරලා බලනකම්ම ඒ ළමයාගේ ඔළුවේ තිබුණේ වටිනාකමක් මේකේ ඇත කියලා. පෙට්ටිය අරලා බලපු දවසේ විතරයි දැක්කේ මොකුත් නැහැ කියලා. එතකන් ඔහුගේ ඔළුවේ වටිනාකමක් තිබුණා. ඔය මමත්වයත් විනිවිද දකින්නකම්, විදර්ශනාවෙන් දකින්නකම් අගයක් තියෙනවද නැද්ද? මට බැවුවා, බැන්නා, මට ගැහුවා, මට චෝදනා කරා, මට නිඳා කරා කියන ඔය තැන් තැන් වල කපනවා, කොටනවා, මරනවා, කරනවා, පලි ගන්නවා. තේරුණානේ? ඇයි මම මේ ධර්මයේ දැක්කාම කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් නිග්‍රහ කරන්න ඕනත් නැහැ, නිඳා කරන්නත් ඕනේ නැහැ. කවුරු හරි ගැහුවත් කන පිහදාගෙන වෙලි පිහදාගෙන යන්න පුළුවන්. ඇයි හේතුව? අපි දන්නවා මේ මිනිස්සයා ළඟ මේ මිනිස්සයා නැහැ කියලා. මේ මිනිස්සයාට මේ මිනිස්සයවත් පාලනේ නැහැ කියලා දන්නවා. උතර තියෙන්නේ අනවබෝධයක්. උතර තියෙන්නේ අවිද්‍යාවක් කියලා. අඟුලිමාල හාමුදුරන්ට ගල් මුල් වලින් පහර දුන්නා. අනේ ස්වාමීනි, මට නම් පිණ්ඩපාතේ වඩින්න බෑ කිව්වා. මොකද කියලා ඇහුවා. කොල්ල කුරුට්ට ඔක්කොම ගල් වලින් මට ගහනවා කිව්වා. තුවාල වෙලා එන්නේ ලේ පෙරාගෙන පන්සලට. බුදුජානක මහසර් විමසුවා, ඔබ ඒ කාලේ අර මිනි මරණ කාලේ දැනගෙනද කරේ කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. මම දන්නේ නෑ, ඒක වරද බරපතලකම. මම දන්නේ නෑ. දැන් ඔබ මිනි මරනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, මම කූඹියෙක්වත් මරන්නේ නෑ. ඇයි? දැන් මට අවබෝධ වුණානේ. එහෙනම් අර ගල් මුල් වලින් ගහන කට්ටියවත් කවදාවත් හරි අවබෝධ වෙච්ච දවසට ඒගොල්ලොත් වැඩේ කරන එකක් නෑ කිව්වා. එතකොට මං ඔබ අවබෝධ කළා වගේ ඔබත් ඔවුන්ට අවබෝධය ලබා දෙන්න මහන්සි වෙන්න. ඒගොල්ලන්ටත් අවබෝධ වෙච්ච දවසට ඔය ගහන කට්ටිය, ඉරිසියා කරන කට්ටිය, නිඳා කරන කට්ටිය මේකට එයි. දැන් මුල්ම කාලේ මේ ධර්මයේ කියද්දි මම මේක 2000 මුල් භාගයේ 2001 වගේ පටන් ගන්නෙදි මේක විකෘතිය. බන කිව්වොත් පිරිකර දෙන්නෙත් නැහැ. යන්නේ එක්කන් යන්නේ වාහනෙන් එන්නේ බස් එකේ. ඒ මැදකීම් තියෙනවා. කවුරුත් ගෙනල්ලා දැම්මේ නැහැ. ඒ හේතුව. එහෙම තමයි අනවබෝධයේ හැටි. බුදුහාමුදුරු ලංකාවට වැඩිහාම මුලින්ම මල් ඉහෙල නෙමෙයි බාරගත්තේ කඩු ඊතනේ දුළු අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට පහර දුන්නා. ඔය යක්ෂේනා කියලා කියන්නේ ඒ අමුතු జాතියක් නේ. යක්කු කියන්නේ මේ ඉන්න රට්ටිය සෙට් එක තමයි මේ. මේ ඉන්න සෙට් එක තමයි ආයිනකෝ කකුල් හතරේ කට්ටි හිටියේ නේ. දෙකේ අයගේ තමයි ඔක්කොම හිටියන්නේ. බොරුවට කිව්ව යක්කු කියලා. අපි යක්කු නෙමෙයි කියන්නේ. මේ ඉන්නේ යක්කු තමයි මිනිස්සු. අය වෙන යක්කු මොනවා නෑ. මේ ඉන්නේ යක්කු ටික තමයි ගිහිල්ලා ගෙව්වේ. මහියංගනේ හැම රටකදීම එහෙම වෙලා තියෙන බුරුමෙත් එහෙමයි. බුරුමෙටේ ධර්මය අරගෙන ගිය පුරාතන් වහන්සේ ආවම තේත් වෙන මිනිස්සු කඩු පොළු කිනිසි අරගෙන ගිහිල්ලා මරන්න හැදුවා. රහතන් වහන්සේ පස්සේ උන්වහන්සේගෙත් ඒ කතාවේ තියෙන අහසේ වැඩ ඉඳගෙන ධර්මයේ දේශනා කළා කියලා. ඒ නිසා බේරුණා. ඒත් ඒ වගේ තමයි මේ සද්ධර්මය තේරෙන්නේ නැති සමාජයේම තමයි. නිවන් දකින්න නම් සියලු දැකීම් අවසන් කරන්න. නිවන් ලබන්න නම් සියලු බලාපොරොත්තු අවසන් කරන්න. නිවන් දකින්න නම් මරණය සහ උපත අත්හරින්න. නිවන් දකින්න නම් වේදනාවෙන් නිදහස් වෙන්න. නිවන් දකින්න නම් ලෝභ, ద్వේෂ, මෝහ වලට ඉඩ නොතබන්න. අලෝභ, අද්වේෂ, අමෝහයද දුරු කරන්න. ලෝභ, ద్వේෂ, මෝහ දුරු කරන්න. අලෝභ, අද්වේෂ, අමෝහ දුරු කරන්න. ඊට පස්සේ මොනවද ඉතුරු? අන්න ඒක ගන්න. දැන් මේක ගිහිල්ලා කිව්වොත් යම් පලාතකට අලෝභ, අද්වේෂ, අමෝහ දුරු කරන්න කියලා මගේ බෙල්ල මෙරි කරනවා. මේ යකා විකෘති කරනවා කියලා. නෑ, හරියට ත්‍රිපිටක ධර්මයේ කියවපු කෙනෙකුට නම් එහෙම වෙන්නේ. එයාට මුණ ගැහෙනවා. ලෝභෝ නිදානං කම්මානං සමුදයෝ හෝති. අලෝභෝ නිදානං කම්මානං සමුදයෝ හෝති කියලා අහුවෙනවා. නමුත් අපේ සමාජගත වෙලා තියෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ රැස් කරන්න ඕන කියලා. එතකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරය දෙන්න, හරි දේ තුල පිහිටන්න. ධම්මානුධම්ම ප්‍රතිපදිත කියන්නේ ඒකයි. හරි දේ තුලින් අවදි වෙන්න, ඒ තුලින් බලන්න, ඒ ඥාණයෙන් බලන්න. වැරදි ඥාණයකින් බලන්න එපා. හැමදෙස්සෙම බලන්න මම මේ බලන කෝණේ මොකද්ද කියලා බලන්න. පහත් කෝණයක්ද බලන්න, බුදුවරු රහතුන් ආර්ය ශ්‍රාවකයෝ බැලූ කෝණයක්ද, එහෙම නැත්නම් අමු පුහුදුම් පුතඥන මිත්‍යා දෘෂ්ටික කෝණයක්ද මේ පාවිච්චි කරන්නේ? ලෙන්ස් එක ලෝකෙ දිහා බලන්න පාවිච්චි කරන ලෙන්ස් එක මොකද්ද කියලා බලන්න. බුඩිස් ලෙන්ස්, ක්‍රිස්තියන් ලෙන්ස්, මුස්ලිම් ලෙන්ස් එක, ඈ හින්දු ලෙන්ස්, ඔය ජෛන ලෙන්ස් එක එක ලෙන්සස් දාගෙන ඉන්නවා. දකුණි ලෙන්ස් එක, උඩ රට ලෙන්ස් එක, පාත රට ලෙන්ස් එක, කොලම්බෝ ලෙන්සස් ඕ තියෙන ගොඩක් දාගෙන ඉන්නවා. කේක දෘෂ්ටි, ඈ පිරිමි දෘෂ්ටි, ගැහැණු දෘෂ්ටි. දේශපාලන මොකක් හරි එකකින් දාපු මනස්ගාත සමහර කට්ටිය ඉන්න උපදීමක් නැහැ කියන කට්ටිය ඉන්න, සමහර කට්ටිය ඉන්න උපදීමක් තියෙනවා කියන කට්ටිය ඉන්න. මට ඉපදීමක් නැති එකේ දෘෂ්ටියත් එපා, ඉපදීමක් තියෙනවා කියන එක දෘෂ්ටියත් එපා. මම අහන්නේ ඔබ සතුටින්ද? එතකොට කියනෝ නැහැ කියලා. එහෙනම් මේ ධර්ම ඉගෙන ගන්න. ඉපදෙනවයි කියලා හිතාගෙන හිටියත් වැඩකුත් නැහැ. උපතක් නැහැ කියලා හිතාගෙන හිටියත් වැඩකුත් නැහැ. ඔබ දුකෙන් නම් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. ඔබ සතුටෙන් නම් ඔබට පීඩනයක් නැහැ, ඔබට ගැටීමක් නැහැ කවුරුත් එක්ක. දැන් අහනවනේ නිතරම ඔබට සතුටුයිද දැන් කියලානේ. අපි දැන් බොහොම හරි සතුටින් ඉන්නේ, හරි සතුටින් ඉන්නේ කියලා කියනවා. මේ පරිසරයේ තමයි පින්නතුනේ නිවන් ධර්මය ටික දිනක් හරි අවබෝධ කරගෙන සැනසෙන්නේ. අපි නිවන් ධර්මය අවබෝධ කරගත්තයි කියලා බුදුහාමුදුරුවන්ට මොකක්වත් ලැබෙන වාසිය නෑ. ඔබ නිවන් ධර්මය අවබෝධ කරගන්න කියලා මට ලැබෙන කිසිම වාසියකුත් නෑ. මට වාසිය ඕමනක් නෑ. මට කරගන්න ඕන දේ මම කරගෙන තියෙනවා. මට ගහක් යට ඉන්නත් පුළුවන්, පැලක ඉන්නත් පුළුවන්, මාලිගාවක ඉන්නත් පුළුවන්, කොතනක හිටියත් ඒ මම නෙමෙයි. මේ රටේ ඉන්නෙත් මේක පොළොව මගේ කියලා හිතන්නේ, පිටරටක ඉන්නෙත් පිටරට පොළොව මගේ කියලා හිතාගෙන නෙමෙයි. කොතන හිටියත් මිනිස්සෙක් හැටියට හුස්ම ගන්නවා, එච්චරයි. හුස්ම ගන්නවා, වැඩිකින්නට කනවා, මේ අරයන්න ගෙනියන්න නෙමෙයි. හුදු සම්මුතියක් තියෙනවා. අර මෙතන ඉදි කවුරුත් ඉතින් ගහලෙලවන්නේ, එච්චරයි. වෙන තැනක ගිහින් ඉන්න බෑනේ. ඉතින් සම්මුතියේ අර චූටි පැලක් හරි Tamante ඉන්න තැනක් හරි ඕන. මොකද්ද සම්මුතියේ ප්‍රශ්නයක් නැතුව ඉන්න. වෙන තැනක ගිහිල්ලා කාමරයක් හදාගන්න අපිට ඉන්න බෑනේ. පන්සලකවත් කොහොමද අපේ ආයතනයක ඉන්න පුළුවන්? ඒ දෙතින් අවසර අරගෙන ඒ කුටි ඉඩ නැහැ කිව්වොත් එමෙ යන්න ඕන. ඒකත් ඉතින් නිකන් කාලා බීලා නිකන් වැටිලා ඉන්න තැනක් වැඩක් තියනවාද? දැන් මට හෝ ගාලා දානවලට අඬ ගහනමයි යන්නේ. හේතුව මං කන්න නෙවෙයි මහන උනේ, බඩික ඉන්නට කන්නේ. චාලිත්‍රෙට කන්නේ නෑ මම. චාලිත්‍රෙට ප්ලේන් ටිබුන්නේ නෑ මම. එහෙම නේද? ගෙවල් වලට ගියොත් එහෙම කොහොම හරි ප්ලේන් ටියක් පොවන. මොකද බීලාවේ නෑ, කමන්නේ මේකත් දීපන්. ඒ චාලිත්‍රෙට චාලිත්‍රෙට ප්ලේන් ටිබුණු, චාලිත්‍රෙට කෑම කන, චාලිත්‍රෙට දන් දෙන, බඩගින්න නෙවෙන්න නෙවෙයි දෙන්නේ. තාත්ත දිව්‍ය ලෝකේ ආවන. ආච්චි දිව්‍ය ලෝකේ ආවන. කාපිය මේක. කෑවේ නැති වුණු මන්තෝ මිය පරලෝ යවනවා කියලා. ඉතින් ඒ නිසා හරි අමාරුයි මිනිස්සු දිව්‍ය ලෝකේ යනකම් අපි කන්න ඕන. මේකත් කාපිය. තව කඩ්ලට් එකක් කාපිය. මොකද ආච්චි ටිකක් පල්ලෙහා ඉන්න උඩට දාන්න. හාමුදුරුවෝ තතරින්නේ. මම දන්න එක හාමුදුරු කෙනෙක් ඉන්නවා දායකයෝ තරහ වෙන නිසා එක දවල් දානෙට තුම්පලකට වඩිනවා කිව්වා. කෙලින්ම 10:45 11 වෙනකොට පළවෙනි දානෙට යනවා. ගිහිල්ලා එතනින් ටට්ටක් ගාලා කෑම පොඩ්ඩක් කෑව දෙවෙනි දානෙට දුවන. එතන කෙලින්ම 11 විතර වෙනකොට කනවා. 12 වෙන්න කලින් 12ට 10ක් තීදි තව දානකට එතනින් ගිහිල්ලා ඒකත් පළඳලා තමයි යන්නේ. ප්‍රතිබිබී යන්නේ අර කෑම දිරවන වේගයෙන් ප්‍රති තිනවා. ඒ බොනෝ බොනෝ දාන තුනක් අච්චනවා. මොකද කියලා අහම අනේ පරිහාමුදුරුවෝ මේ හොඳම දායකයා ගියේ නැති වුණොත් තරහ වෙනවා. පෙති විබී දානය වලඳ වලඳ දුවන. අපේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ ඔච්චරයි. පන්සලේ හාමුදුරන්ට දාන දෙන්න ඕන. සීලය කියලා හිතාගෙන ඉන්න රැට නොකා ඉන්නවනම් අන්න හාමුදුරු බිම්බලන් යනවනම් අන්න හාමුදුරු තා පොඩ්ඩක් සෙරෙප්පු දෙකක් දාන්න නැත්තම් අන්න නියම හාමුදුරු ටික කතා කරන්නත් බැරි නිකන් පිස්සුවක් වගේ එකක් ඔළුවේ තියෙනවනම් අන්න නියම හාමුදුරු. මම දන්නේ කාරණේක හිටි හාමුදුරු කෙනෙක් මුළු සමාජයේම පැතුරුණ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඈතින් ඉඳන් මිනිස්සු වැඳ වැඳ ඉඳලා යන්නේ අර කුටියේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් අවුරුදු 15කට එළියට බැහැලා නැහැ කිය කී වැඳලා යනවා කුටියට. මම ඇත්තටම ගිහින් අර ඉන්න වැඩ කරන කොල්ලෙක්ගෙන් අහුවා ඇයි අයි හාමුදුරේ කුටියටම වෙලා ඉන්නේ ඇයි එළියට එන්නේ නැත්තේ කියලා. නෑ හාමුදුරුවෝ මේ ගිහි කාලේ පොළු පාරක් ගහලා ඔළුව නරක් කළා. මහන වුණා. ඉතින් එයා පිණ්ඩපාතේ ගියාම එක එක ඒවා කරනවා. නැගිටලා මේ ඇවිදිනවා. යාව පිණ්ඩපාතේට අපි ගන්නේ නෑ මේ කුටියට දාලා තියෙන්නේ කිව්වා. හැබැයි ඉතින් ගුණවත් කිසි වරදක් කරන්නේ නැහැ. නමුත් ඒක නිසා රහතන් වහන්සේ කෙනෙක් කියලා හොයන එක අඩුවක්. සෙරප්පු දෙන්න නැති වුණාම රහත් කියන එක අඩුවක්. මටත් සෙරප්පු නොදා යන්න පුළුවන්. මාත් කාලයක් සෙරප්පු නොදා ගියා. ඒකේ දහමක් නෑ. දෙවුර පෙරෙව්වා, තනි පෙරේ පෙරෙව්වා, කහපාට පෙරෙව්වා, ගුරුපාට පෙරෙව්වා කියලා ඒකේ දහම නෑ. එච්චර මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා. මන යම පාටම බලවනු. ගුරු පාටත් පොරවනෝ, රතු පාටත් පොරවනෝ, ආරණ්‍ය පාටත් පොරවනෝ, මේ පාටත් පොරවනෝ. සමහර අය අහනවා ඔබ වහන්සේ ওই පාටමද පොරවන්නේ? නෑ මට එහෙම පාටක් නෑ. ඕන පාටක් පොරවගෙන යන්න. ඇයි දෘෂ්ටි ධාරයෙන් වෙන්නේ? ඇයි දෘෂ්ටි ධාරයෙන් වෙන්නේ? සෑම දෘෂ්ටියක්ම ඔබට වෛරය උපදවන සුළුයි, පීඩා ඇති කරවන සුළුයි, ඔබේ ජීවිතේ මුලා කරවන සුළුයි. හැම විටම දෘෂ්ටි සෝදනයකින් වාසය කරන්න. ඔයිට වඩා ඉතින් කියන්න බෑ. අද දවසට අවසන්. සම්මා සම්බුදු සරණයි. පහළොස්වෙනිදා දේශනය නැහැ.